Honorable Niroshan Pereira.
Garu Katanagatumani Mang Prasna.
Rajana Rakshika Matuma.
Pilituru A Eka O Deka Pradana Police Parish Kareku, Police Pariksha Vareku, Police Pariksha Kavarekuha, Kanta Police Sara and Varia Kwashe, Niladarin Hadara Deneku, Tavirudu, Mahajana Pamil Lebieti Atara, Meman Niladarin Sambandin, Garu Adikarne Visinho, Vinebaladaria Visin, Varadakaru Lesson Nigamanekar and Nomati Bevin, Monge Nam Prakash at a Patkirima Sudusunovi. Tuna O Hatara Pradana Police Parikshavarayataha Police Parikshakavarayata Virudhva Idiripat Karayati Nirnamika Petsamay Vimarshane Sanda Jeshtha Niyojya Palispati Vayamba Palata Visin Sahakara Police Adhikari Nathandiya Vethi Yomu Karayata E Anuva Police Parikshaka Niladariya 2023 April 5 වන දින සිට Vennappu Police Sthanaya Vetha Sthana Maru Karayata ඉහත නිලධාරීන් දෙදෙනා සම්බන්ධව විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. උපපොලිස් පරීක්ෂකවරයා දරුවා කුරත්වයට පත් කිරීම සම්බන්ධව පැමිණිලි කරුවෙකුට අපහාස කර දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර පැමිණිලි කරුට අගතියක් සිදු කර බවට පැමිණිලි කරු විසින් චෝදනා කර ඇත. ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනට අනුව මෙම නිලධාරියා පැමිණිලි කරුට අපහාස කිරීමක් හෝ අගතියට පත් කිරීමක් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැත. කාන්තා පොලිස් සරවන්රිය තමාට විරුද්ධව සිදු කරනු ලබන චෝදනාව පිළි නොගන්නා බවට ප්‍රකාශය ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී නාත්තණ්ඩී විසින් තවදුරටත් ඉහත නිලධාරිනිය විසින් සිදු කර ඇති ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ විමර්ශන සිදු කරමින් පවතී. ආ පැන නොනගී.
Garu කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමෙත්තුමනි මේ මට පෙත්සමක් ලැබිලා තියෙනවා මං හිතන්නේ ඔබතුමාට ඒක යොමු කරලා තියෙනවා පොලිස්පතිතුමාට ඒ වගේම පොලිස් කොමිසමට ඒ වගේම මානව හිමිකම් කොමිසමට මේ පෙත්සම යොමු කරලා තියෙනවා ඒ පෙත්සම යොමු කරලා තියෙන්නේ මාරසිංහ මහත්මිය එතුමිය ගුරුතුමියක් ඒ වගේම පිළිකා රෝගයෙන් පෙළෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා එතනදී එතුමියගේ ස්වාමි පුරුෂයාට කොස්වත්ත පොලිසියට දවල් 12ට යම් පැමිණිල්ලක් සඳහා විමර්ශනය කරන්නට එන්න කියලා දැනුම් දී තිබියදී උදේ 9ට ඇවිල්ලා ඒ ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට ඒ අත්අඩංගුවට අරන් තියන්නේ ඔබතුමා මම හිතන්නේ නම කිව්වේ නැති වුණාට IP ජයමහ කියන පොලිස් නිලධාරියා තමයි අත්අඩංගුවට අරන් තියන්නේ. එතකොට ඒ අත්අඩංගුවට අරගෙන විශේෂයෙන් මේ පැමිණිල්ලට අදාළ නොවන අපි ප්‍රශ්නයක් නැහැ අධිකරණයෙන් යම්කිසි චෝදනාවක් තියෙනවා නම් ඒක අධිකරණයට දැම්මට. නමුත් පැමිණිල්ලට අදාළ නොවන 332 ඒ වගේම 486 ඒ වගේම 345 වැනි වගන්ති දාලා අනිවාර්යයෙන්ම දවස් 14ක් රිමාන්ඩ් කරන්නට කටයුතු කරයි කියලා තමයි පැමිණිල්ල තියෙන්නේ. එතකොට මේ පිළිබඳව දැන් ඔබතුමා කිව්ව පරිදි විමර්ශනයක් කරලා ඒ IP ජයමහව දැන් වෙන්නප්පු පොලිසිය කියන්නේ එහා පැත්තේ පොලිසිය. ඒ වගේම තාම ඒ කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිතුමා තමයි මේකට යම්කිසි අනුමැතියක් දීලා තියෙන්නේ එතුමාත් එතන තාම ඉන්නවා. එතකොට මේ නඩු විභාගේ තාම යනවා. එතකොට පොලිසිය මේක කටයුතු කරනවා. ඉතින් මේක මං හිතන්නේ මීටත් වඩා යම්කිසි පියවරක් ගන්න ඕනේ. මොකද දැන් මෙතන පොලිසියට නඩු අහන්න බෑ මේ ඇමෙත්තුමනි. ඒක අධිකරණයෙන් කරයි. ඉතින් ඒ හින්දා පැමිණිල්ලට අදාළව මොකද පැමිණිලි කාර්යයත් මං හිතන්නේ සඳහන් කරලා තියෙනවා මේ පැමිණිල්ලට බාහිරව ගිහිල්ලා යම්කිසි චෝදනා පොලිසිය විසින් ගොනු කරලා දාලා තියෙනවා
කියලා. ගරු කතානායකතුමනි නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරයෙක් මෙම විමර්ශනය සිදු කරමින් පවතිනවා. ඉතින් විමර්ශනයේ අවසානයේ අපිට බලාගන්න පුළුවන් හරියටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
ගරු කථානායකතුමනි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැත්තුමනි, දැන් මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව දැන් ඔබතුමා කියනවා මේ පරීක්ෂණ තාම යනවයි කියලා. නමුත් දැන් මේ සිද්ධිය වෙලා දැන් මාස දෙකකටත් වඩා වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දැන් පොලිස් එක පොලිස් නිලධාරියෙක් විතරයි අල්ලපු වෙන්නප්පු පොලිස් ස්ථානයට මාරු කරලා තියෙන්නේ. අනිත් පොලිස් නිලධාරීන් ඉන්නවා, තව චෝදනා ලැබපු මේකට නිලධාරීන් ඉන්නවා. එතකොට මේ තරම් මන්දගාමීව මේ පරීක්ෂණ කරලා මං හිතන්නේ මේ නඩු කටයුත්ත යනකොට මේ පුද්ගලයාට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ හින්දා මං ඕන්නම් ඔබතුමාට ආයමත් මේ පෙත්සම ඔබතුමාට ඕන්නම් මම ලැබෙන්න සලස්සන්න, කරුණාකරලා ඔබතුමා පෞද්ගලිකව මේකට මැදිහත් වෙලා මේ නඩුව සාධාරණ ලෙස යන්නත්, ඒ වගේම වැරදි කරලා තියෙනවා නම් ඒ වැරදි කරලා තියෙන දැන් වැරදි කරලා තියෙන හින්දානේ පොලිස් නිලධාරියව මාරු කරලා තියෙන්නේ. එතකොට ඒකට සුදුසු දඬුවම ලබා දීමට ඔබතුමා මැදිහත් වෙන්න ඕනේ කියන එක තමයි මට ඉල්ලන් තියෙන්නේ.
ಅಲ್ಲ මට ඒක ලැබෙන්න සලස්සන්න, මම ඒක බලන්න. නමුත් පොලිස් නිලධාරියා මාරු කෙරුවේ වැරදි කරලා තියෙනවා කියන එක අපි නිගමනය කරන්න බෑ. සමහරට විමර්ශනය සිදු වෙනකොට ඒ විමර්ශනය හරියාකාරව සිදු කිරීම සඳහා පොලිස් නිලධාරින්ව වෙන ස්ථානයකට මාරු කරනවා. ඒකෙන් කියන්න බෑ ඔහු වැරදි කළා මාරු කෙරුවා නම් ආයි විමර්ශනයක් කරන්න දෙයක් නැහැනේ. ඉතින් එහෙම එකක් වෙන්න පුළුවන්. ඔබතුමා මට ඔක ලැබෙන්න සලස්සන්න, මම අනිවාර්යෙන් පුද්ගලිකවම ඒ ගැන බලන්න.
MS Taufik, Honorable MS Taufik. ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමනි. ලලිත් එල්ලාවල
මන්ත්‍රීතුමනි.
Absent.
දෙවෙනි
වටේ.
හත්වෙනි ප්‍රශ්නය.
හත්වෙනි ප්‍රශ්නය. දයසිරි ජයසේකර මැතිතුමනි ප්‍රශ්නේ. නමවෙනි ප්‍රශ්නය Taufik මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය.
සභාගත කරනවා.
දහවෙනි ප්‍රශ්නය ප්‍රවාහන ඇමතුමා.
සභාගත කරනවා.
27-2 යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඔව් සිවඥාන මන්ත්‍රීතුමා. සිවඥාන මන්ත්‍රීතුමා. චාර්සි නිර්මලනාදන් මන්ත්‍රීතුමා.
25 වැනිදා කථානායකතුමා, මම අජන්මන් බෝසනෙක් ගෙනාවා. එතකොට ඇමතුමා හිටියේ නැහැ. එතකොට සභානායකතුමා පොරොන්දු වුණා මේ සතියේ උත්තර දෙනවා කියලා. එතකොට තව උත්තර නැහැ කථානායකතුමා. මකාවලි සම්බන්ධයෙන් මම අජන්මන් ගෙනාවා 25 වැනිදා, තව උත්තර නැහැ. මම ඊය ලේකම්තුමනිටත් කිව්වා. සභානායකතුමා, මම ගිය සතිය අර මකාවලි සම්බන්ධයෙන් අජන්මන් ගෙනාවා. එතකොට උත්තර තව ආව නැහැ.
දාල විශේෂාර අමාත්‍යතුමාට යොමු කළා තිනවා. මහවැලි කරන කවුද? සුෂාන්නේ. ඔව්. අමාත්‍යතුමා ඉන්න වෙලාවට පිළිතුරු දෙවි අද එතුමා නැහැ. නැහැ, කලින් ඔබතුමාට දැනුම් දීමක් කරන්නම් එතුමා පිළිතුරු දෙන්නේ කවද්ද කියලා.
විශේෂත දෙකේදී ප්‍රශ්නයේ සජිත් ප්‍රියදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, 27-2 ප්‍රශ්න අහන්නට පෙර මම ගරු සභානායකතුමාට පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. සභානායකතුමා, ඊයේ උද්ගත වුණු ප්‍රශ්නය මේ රටේ පාසල් දූ දරුවන් 43 ලක්ෂයකට දිවාහාරය ලබා දුන්නද නැද්ද කියන කාරණාව පිළිබඳව මම කැමතියි මේ අවස්ථාවේ සම්පූර්ණ වාර්තා ටික හැන්සාත්ගත කරන්න, සභාගත කරන්න. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය 1992-96 දක්වා තහවුරු කරනවා 43 ලක්ෂයකට දිවාහාර මුද්‍රයක් ලබා දුන්නයි කියන කාරණාව. ඒ වගේම ඒ වර්ෂේ නෙමෙයි 90 පටන් ගත්තේ. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි මේ සභාවෙම ස්කූල් මිඩ්ඩේ මීල් එක ගැන එවකට අස්වර් මන්ත්‍රීතුමා ජයලජ්ජාවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් අහපු ප්‍රශ්නයට ගරු රිචඩ් පතිරණ ඇමතිතුමා සෞඛ්‍ය හයිවේස් සෝෂල් සර්විසස් ඇමතිවරයා හැටියට දුන්නු පිළිතුර මං සහන්සාත්ගත කරනවා සභාගත කරනවා ඒකෙන් තහවුරු කරනවා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහාරය ලබා දුන්නයි කියන කාරණාව. ඒ වගේම මහා බැංකු වාර්තාවේ 1994 වාර්තාවේ ඒ සිංහල පිටපතත් ඉංග්‍රීසි පිටපතත් මම හැන්සත්ගත කරනවා සභාගත කරනවා. ඒකනුත් තහවුරු කරනවා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහාරය ලැබුණයි කියන කාරණාව. මම ඔබතුමාගෙන් නැවතත් වරක් කියන්න කැමතියි. මම දන්නවා ඔබතුමා කිව්වා ඒ කාලේ 93 ඔබතුමා පාසල් ගියේ නැහැ කියන එක. ඒක මම පිළිගන්න මොකද 95 දකෝද මහමෙතිනේ 95 මහමෙති වෙලා බෑනේ මේ 93 මේ පාසල් යන ඒ නිසා මම හිතන්නේ මේ හැබැයි මෙහෙම මේක මත එක ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයවත් මේ අමාත්‍යංශ තුලවත් මේ පැරණි දත්ත මොනවත් නැහැ එතකොට දැන් මේ බංකොලොත්තුණු රට බංකොලොත් භාවයෙන් එළියට එන්නට අපි හැමෝම කියනවා ඩේටා බේස්ඩ් එවිඩන්ස් බේස්ඩ් ස්ටැටිස්ටික්ස් බේස්ඩ් ඩිසිෂන් මේකින් වලට යන්න ඕනේ කියලා. කොහොමද අපි දත්ත නැතුව මේ අමාත්‍යංශ තුල දත්ත නැත්නම් ඔබතුමාටවත් හරියට ඒ අය දැනුවත් කරන්නේ නැත්නම් දිවාහාරයක් මෙහෙම ක්‍රියාත්මක වුණා රණසිංහ ප්‍රේමදාස යුගයේ කොහොමද අපි ඉදිරියට යන්නේ? ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඒ වගේම මේ පුස්තකාලෙත් විශේෂයෙන්ම ඔය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමයේ විතරක් නෙවෙයි මේ නිදහසෙන් පස්සේ මේ ක්‍රියාත්මක වුණු සියලුම සුභසාධන සහ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳ දත්ත ටික මම හිතන්නේ තිබීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා මම දෙන්න. හරි.
අපේ මේ විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා හැන්සාඩ් වාර්තා සහ මහ බැංකු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. දැන් මේ වසර 30කට අධික කාලයක් නිසා සාමාන්‍යයෙන් අමාත්‍යංශයක ඉතා පැරණි සම්පූර්ණ දත්තයන් සොයාගැනීමේ දුෂ්කරතාවය මම සඳහන් කළේ. නමුත් පාසල් පෝෂණ වැඩසටහනක් ආරම්භ වීමේ ඉතිහාසය හැටියට සඳහන් කරන්නේ තිබෙන්නා වූ ලිපි ලේඛන අනුව 1931 තමයි මුලින්ම ආරම්භ වෙලා තින්නේ. කොතරම් ප්‍රමාණයකට දුන්නද කියන කාරණේ නැහැ. දැන් අද 143ක් සමස්ත දරු පරම්පරාවක් හිටියට ඒ වකවානුවේ එච්චර ප්‍රමාණයක් ඉඳලා නැහැ. ජනගහනයට අනුපාතිකව. එතකොට 1993 වර්ෂය කියන්නේ අවුරුදු 30කට කලින්. හැබැයි සියලු දිනාටම දෙන්නේ නැති යම් ආකාරයක දිවාහාරයක්. මේ දිවාහාරයේදී මෙතන විශේෂයෙන්ම අර සෞඛ්‍ය මාත්‍යංශයෙන් දෙන නිර්ණායකයන් anu දෙන පෝෂණය තමයි අදහස් කරන්නේ දිවාහාරය හැටියට. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවෙකුට එම වයස් සීමාවන් තුලදී ලැබිය යුතු දෛනිකව ලැබිය යුතු කැලරි සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ඒ ආහාර වේල මගින් ලබා දිය යුතුයි කියන කාරණය තමයි නිර්ණායකයන් හැටියට තිබෙන්නේ. ඉතින් ඒක නිසා හැම විටම උත්සාහ කරන්නේ දැනට නිකුත් කර තිබෙන චක්‍රලේඛන අනුව ඒ தත්ත්වයේ කලමනාකරණය කරගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඔබතුමා කිව්ව ඒ ඉතිහාසය සම්බන්ධයෙන් මමත් යෝජනා කරන ගරු කතානායකතුමාට පාර්ලිමේන්තු පුස්තකාලයේ ඒ සංඛ්‍යාලේඛන දිනවකුණු එක තියෙනවා. හොඳයි. මට තිබෙන වාර්තා අනුව 31 ආරම්භ වෙලා තියෙනවා.
හරි. මම ඔබතුමාට කිව්වේ ආරම්භක ප්‍රශ්න ගැන නෙවෙයි. මම කිව්වේ 93 දිවාහාරය ලබා දුන්නයි කිව්වා. ඔබතුමා ඒකට නැහැයි කියලා කිව්ව කමක් නැහැ. දැන් ගැටලුවක් නැහැ. දැන් මම ඔබතුමාට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. හිටියා. මේ මහ බැංකු වාර්තාව. ඔබතුමා කියනවා දැන් පාසල් දරුවෝ 43 ලක්ෂයක්
හිටියේ නැහැ. 93 ඉඳලා දැන් අපි ඉන්නේ 2023 නේ. එතකොට 93 ඉඳලා අවුරුදු 30ක් ගත වෙලා තියෙනවා.
නෑ. ගරු
අවුරුදු 30කට කලින් 43 ලක්ෂයක් හිටියද කියන ප්‍රශ්නය මේ වාර්තාවේ නෑ.
හරි ගරු කතානායකතුමනි මම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව හැන්සාට් ගත කරනවා සභාගත කරනවා හැන්සාට් නෑ පොඩ්ඩක් අහගන්න ගරු කතානායකතුමා ගරු ඇමතුමා දිවාහාර වැඩපිළිවෙල පාසල් පොත් ලබා දීම පාසල් වාර ප්‍රවේශපත් ලබා දීම සහ නොමිලේ නිලැඳුන් සැපයීම සඳහා වැය කළ රුපියල් 10,2453 මුදල මේට ඇතුළත් වී ඇත. 1993 දී පාසල් 10706 දසලක්ෂ 4.3ක්. ඒ කීයද? 4.3 මිලියන්. පාසල් සිසු මෙම වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ අත්පත් කරගත්. මේ මම නෙවෙයි කියන්නේ. සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක. ඒ නිසා ඔබතුමා කියනවා සෙන්ට්‍රල් බැංක් එක මේ බොරු තොරතුරක් දුන්නයි කියලා. ඒක නෑ නෑ. මම මේ සියල්ලක්ම මම ඔබතුමාට එකක් කියන්නම්. මම නොදන්න දේ කතා කරන්නෙත් නැහැ. දත්ත නැතුව කතා කරන්නෙත් නැහැ. මේ දත්ත සාක්ෂි ඇතුව මම ඉදිරිපත් කරන්නේ. ඉතින් මම ඔබතුමාව අපහසුතාවයකට පත් කරන්න මම ඕන නැහැ. මොකද මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අනිත් ඇමතිවරුවාගෙන ඔබතුමා කතා කරන්නත් ඉඩ දෙනවා. ඕනම ප්‍රශ්නයකට උත්තරත් දෙනවා. අපේ කටවල් වහන්න යන්නේ නැහැ. ඔතන හිටපු මේ ඉතු කට්ටියක් හිටියා ඔතන මේ දැනුත් ඉන්න හැබැයි මේ කටවල් වහන්න කටයුතු කරපු කට්ටිය ඔබතුමා අඩු ගානේ ඔබතුමා මේ නැගිටලා උත්තරයක් දෙනවා. ඉතින් ඒකට මම ප්‍රශංසා කරනවා. හැබැයි 43 ලක්ෂයකට පාසල් දිවාහර ලැබුණාමයි මම ඔබතුමාට අමතර කාරණාවක් කියන්නම්. 81 ඒක නතර කරා. ආපහු පටන් ගත්තේ 88. 81 නතර කරා 88 පටන් ගත්තා. හැබැයි ඒ කාරණාවත් සමග මම මේ ගරු අගමැතිතුමාට මේ වැදගත් කාරණාවක් ඉදිරිපත් කරන්නට ඕන. ගරු අගමැතිතුමා, මේ රක්ෂණ පොදු සේවක සංගමේ ප්‍රධාන ලේකම් ඉන්නවා දිවාකර ඇතුගල. හරි, වෘත්තීය සමිති නායකයෙක්. දැන් එතුමා සමිති වෘත්තීය සමිති කටයුත්තක් සඳහා කාර්යාලීය විද්‍යුත් තැපැල් පහසුකම පාවිච්චි කරයි කියලා 2023/05 දින කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට කලවාන ශාඛාවට මාරු කළ තියෙනවා. ඒ කියන්නේ ඊමේල් එකක් යවුවයි කියලා. මේ අපේ මේ 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 දිවාකර ඇතුගල කියන වෘත්තීය සමිති නායකයෙක්. ඇත්තට මෙයා කරන වරද තමයි ලාභ ලබන ආයතනයක් වන රක්ෂණ සංස්ථාවේ පෞද්ගලීකරණයට, එහෙම නැත්නම් විකුණා දැමීමට විරුද්ධව එතුමා කටයුතු කරනවා. එතකොට මේ කාර්යාලීය විද්‍යුත් තැපැල් ගිණුම වෘත්තීය සමිති කටයුතු වලට කාලයක් තිස්සේ සියලුම වෘත්තීය සමිති භාවිතා කරලා තිබෙනවා. දිවාකර සහෝදරයා විතරක් නෙමෙයි, විශේෂයෙන්ම රක්ෂණ පොදු සේවක සංගමේ මාධ්‍ය ලේකම් නයෝමි හෙට්ටිආරච්චි සහෝදරියටත් එක එක ප්‍රශ්න ඇති කරලා තිබෙනවා. ඉතින් මම කියන්න කැමති මේ කලමනාකාරීත්වයේ හිතුවක්කාරී උද්දච්ච ක්‍රියාවලියට විරෝධතාවය පළ කරන ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ මාරුවීම වහම රිවර්ස් කරන්න කටයුතු කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔහුට ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයට එන්නට තහනම් කරලා තිබෙනවා. කොහොමද මේම කරන්නේ? මේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ප්‍රයිවටයිස් කරන්නට කරන පිමුරුපත් සකස් කරනකොට, ඒකට විරුද්ධව වෘත්තීය සමිති නායකයෙක් නැගී සිටිනකොට මොකද්ද විසඳුම? කලවානට මාළු කරලා යවන එකද? මං ඉල්ලීමක් කරන ගරු අගමැතිතුමාගෙන් කරුණා කරලා මේ අසාධාරණ ක්‍රියාව රිවර්ස් කරන්නට කටයුතු කරන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මගේ ප්‍රශ්නය විශේෂයෙන්ම තේ කර්මාන්තය.
මේ ප්‍රශ්නේ කලින් දැනුම් දුන්නා නම් මම අදාළ අමාත්‍යතුමා හෝ සෝදානම්ම පැමිණෙනවා. ඒ නිසා විපක්ෂනායකතුමා නගපු කාරණේ අදාළ අමාත්‍යංශය සමඟ අදාළ දෙපාර්තමේන්තුව සමඟ කතා බස් කරලා අපි පිළිතුරක් ලබා දෙන්නම්. කථානායකතුමනි, වෘත්තීය සමිති නායකයන් ගැන අද කතා කරන්න ගරු විපක්ෂ නායකතුමා නැගී හිටීම ගැන මම ඇත්ත වශයෙන් සතුටු වෙනවා. ඒ වගේම සමාජයට පුදුම වෙනවා. මොකද එතුමාගේ ආදරණීය පියාගේ කාලේ වෘත්තීය සමිති නායක ඔක්කොම ගෙදර යවුවා. බුරුත පිටින් ගෙදර යවුවා. 83,000ක් වැඩවර්ධනයක් කරන්න සුළු වැටුපක් ඉල්ලලා වැඩිවීමක් ඉල්ලපු වෙලාවේ ගෙදර යවුවා. එසේ ලබා ගැනීම සඳහා මේ සභාවේ ඔයි පැත්තේ මම එදා හිටිය නිසා කියන්නේ, හැමදාම වාර ගණනාව ඉල්ලීම් කර එක්කෙනෙක්ටවත් ආපහු ලබා දුන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ මේ ඉල්ලීම ගැන අපි අපේ ආණ්ඩුව එහෙම පිළිගැනීම සඳහා වූ ක්‍රියාවලියකට යෙදිල නැහැ. ඒ නිසා අවශ්‍ය බලධාරීන් කතා කළා මම පිළිතුරක් ලබා දෙන්න.
ස්තුතිගරු අගමැතිතුමනි, මමත් පියා වූ පමණින් කරපු කියපු හැමදේම අනුගමනය කරන පුතෙක් නෙවෙයි. එතුමා කරපු ධනාත්මක හරාත්මක ගුණාත්මක වැදගත් වැඩසටහන අපි ඉදිරියට ගෙන යනවා. අඩුපාඩුකම් සිදු වුණා නම් ඒක බැහැර කරලා. මන් දන්නේ ඔබතුමාගේ පුතා ඔබතුමා කියන හැමදේම ක්‍රියාත්මක කරන පුතෙක්ද කියලා. මම එහෙම නෙමෙයි.
ඔබතුමා ප්‍රශ්න
මමත් ස්වාධීන පුත් නෑ නෑ මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. මමත් ස්වාධීන පුද්ගලෙක්, රණසිංහ ප්‍රේමදාසගේ පුතා වුණු පළියට එතුමා කරපු කියපු හැමදේම හරි කියන්නේ නෑ මම. හරි ඒක හොඳට මතක තියාගන්න. මට ස්වාධීන හිතක් ස්වාධීන මනසක් මගේම හදවතක් හෘද සාක්ෂියක් තියෙනවා. ඒ නිසා මේ ඔබතුමා මේ එකක් මම කියන්නේ කොහෙන්ද දැන් දිවාහාරය ගැන කතා කරේ ඒක මගේ පියා කරපු හොඳ වැඩක්. දැන් ඔබතුමා කියන ආකාරයට ඔය වෘත්ති සමිති නායකින් එතුමා කරයි කියලා මමත් යන්න ඕනේ ඒ පාරමද? ඒකද ඔබතුමා කියන්නේ? ඒකද කියන්නේ? මං එහෙම නෑ. හරි.
ඔබතුමා ප්‍රශ්නයක් අහුවා උත්තරයක් බලාගෙන විපක්ෂ නායකවරයෙක් කැටියට මම පිළිතුරක් දුන්නා. ඉතින් ඕනෑකමින් කියන්න ඕනේ ඔබතුමාට කැමති පාරේ ඔබතුමා යන්න. තේරෙනවද? ඉතින් කොයි පාරේ ගියත් අපිට ප්‍රශ්නයක් නෑ. ඒක ඔබතුමා තෝරාගත්ත පාරවල්නේ. නමුත් ඔබතුමාට ඒ පාරට එන්න මග පාදපු යම් කිසි බලවේගයක් තියෙනවා ඉතිහාසෙ. ඒ පාරට එන්න පුළුවන්කම ලැබුණේ ඒ නිසයි. ඉතින් දැන්වත් හරි පාරේ යන්න කියන එක තමයි මමත් ඉල්ලන්නේ ඔබතුමාගේ.
ගරු කථානායකතුමනි, මම එකක් කියන්නම්. ගරු කථානායකතුමනි මම එකක් කියන්නම්. මම කියලා රනිල් වික්‍රමසිංහ සරණං ගච්ඡාමි කියලා නම් මම කියන්නේ නැහැ. ඊට පස්සේ ජනාධිපතිතුමෙන් පස්සේ මගේ ඒ වගේ දෙවිඩි ප්‍රතිපත්ති
ගරු විපක්ෂනායකතුමනි, ගරු විපක්ෂනායකතුම ඔබතුමාගේ මම දන්නේ නැතිව අහගන්න මේ පොඩි ප්‍රශ්නයක් මට පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. 1977 ඉඳන් මම හිතන්නේ 89 දක්වා හිටියේ ඔබතුමාගේ තාත්තා ජනාධිපති මේ අගමැති වෙලා හිටියේ. ඊට පස්සේ 89 ඉඳන් අවුරුදු 5ක් හිටියේ ජනාධිපති රැවසෙන්. දැන් ඔබතුමා කියනවා 43 ලක්ෂයකට ඛණ්ඩ දුන්නලු. 43 ලක්ෂයක් මන්දපෝෂණය පෙන්නා කියලා ඔබතුමා කියනවා. මේක මේ මට යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ඇත්තම දැන් එදා මන්දපෝෂණයෙන් 43 ලක්ෂයක් මේරට ජනතාව මේ පෙන්නාද කියන කාරණය මට දැනගන්න අවශ්‍යයි.
ගරු කථානායකතුමනි, මම කනගාටු වෙනවා මේ මන්ත්‍රීවරයන් නිදාගෙන ඉඳලා මේ නැගිටලා මේ අහන ගොම් ප්‍රශ්න. මං කිව්වේ පාසල් දූ දරුවන් 43 ලක්ෂයක් ගැන. පාසල් දූ දරුවන් 43 ලක්ෂයකට ලබා දුන්නු දිවාහාරය ගැන. මෙයා මොන මොන පාර්ලිමේන්තුව ඇතුළේද පිටත ඉඳගෙන මන් දන්නේ මේ ප්‍රශ්න
අහන්නේ.
වාඩි වෙන්න නිකන් මොනවද දන්නේ නැති
ඔතනින් ඕක නතර කරගන්න.
මේ පිස්සු ප්‍රශ්නනේ අහන්නේ.
මං කතා කරේ
පාසල් දූ දරුවන් පිළිබඳව.
මන්ත්‍රීතුමා ඔය ප්‍රශ්නේ
හරි. දැන් මට ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්නකෝ.
27-2
ගරු කථානායකතුමනි,
2022
මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව මෙරට තේ නිෂ්පාදනයේ ශීඝ්‍ර අඩුවීමක් සිදු ඇති අතර එය මෑත කාලීනව වාර්තා වූ අඩුම තේ නිෂ්පාදනයේ ලෙස සැලකෙන. මෙයට ප්‍රධානතම හේතුව පැවිදි රජයේ කාබනික නාඩගමයි. එමෙන්ම තේ සඳහා ලෝක වෙළඳපොළ තුළ ඉහළම මිලක් වාර්තා වූ පසුගිය වසරේදී තේ නිෂ්පාදනයේ සිදු වූ ශීඝ්‍ර අඩුවීම නිසා එම මිල වැඩිවීමේ වාසිය තේ කර්මාන්තකරුවන්ට ලැබුණේ නැහැ. තේ කර්මාන්තයේ බිඳ වැටීම හැරුණුකොට ඒ ආශ්‍රිතව සේවය කරනු ලබන ශ්‍රමිකයන්ද අද ගැටළු රාශියකට මුහුණ දෙනු ලබන. බොහොමයක් වතු නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා වල් වැදී ගොස් සත්වයින්ගෙන් සිදුවන හානි වැඩි වී තිබෙනවා. නමුත් මෙම තත්ත්වයන් කළමනාකරණය සඳහා රජයේ හෝ අදාළ වතු හිමියන් විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවට වාර්තා වේ. ඒ නිසි ක්‍රියාමාර්ග ගත් බවට පේන්නේ නැහැ. එපමණක් නොව මෙරට වතු ශේෂ්ත්‍රයේ ශ්‍රමිකින්ට රුපියල් 1000ක දීමනාවක් ලබා දෙන බව රජයේ සිදු කළ ප්‍රකාශ තාක්ෂණික කරුණු මත මගහරින දේශපාලන පොරොන්දුවක් පමණක් වී තිබෙනවා. වතු ශේෂ්ත්‍රයේ ශ්‍රමිකින්ට මේවන විට හිමිවන දීමනා සියල්ල එකතු කළද එය පවතින ආර්ථික අරුබුදේ හමුවේ ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපිට ඇහුණා වර්තමාන ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ඉඩම් අහිමි ඉඩමක් කඩමක් නැති තේ ශේෂ්ත්‍රයේ නියැලෙන ශ්‍රමික ප්‍රජාවට උඩරට ප්‍රජාවට ඉඩම් ලබා දීමේ වැඩසටහනකුත් ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවායි කියලා. ඒක කතාවට පමණක් අද සීමා වෙලා තිබෙනවා. ඒක ක්‍රියාවට ලක් වෙලා නැහැ. එනිසා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න හැටියට මම මේ ප්‍රශ්න ටික ගරු ඇමතිතුමාගෙන් අහන්නට කැමතියි. රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර භාවිතයට රජයගත් අමනෝග්‍ය තීරණේ දිගුකාලීන ප්‍රතිඵලයක් වශයෙන් මෙරට සමස්ත තේ නිෂ්පාදනයේ අඩු වූ බව රජය පිළිගන්නේද? එසේනම් පසුගිය වසරේ තේ නිෂ්පාදනයේ අඩුවීම ප්‍රමාණාත්මකව කොපමණද? ඒ මෑත කාලීනව වාර්තා වූ අඩුම තේ නිෂ්පාදනය නොවන්නේද? විශේෂම 1900 95ට පසු. තේ කර්මාන්තේ කඩා වැටීම යලි යථා තත්ත්වයට ගෙනීම සඳහා රජය මේ වන විට ගෙන ඇති පියවර මොනවාද? දැන් මං දැක්ක ඔබතුමා පුණු පුණාම කියනවා එදා කැබිනට් එකේ ඉඳලා මේ පොහොර වැඩසටහන් ඔබතුමා විරුද්ධ උනායි කියලා. මේ ඔබතුමා විරුද්ධ උනායි කියලා මම අහන්න කැමති ඔබතුමාට ඇමතිවරයෙක් හැටියට ඔය තීන්දු තීරණ වලට ඔබ්සර්වේෂන් එකක් ලබා දෙන්න පුළුවන්. නිරීක්ෂණයක් ලබා දෙන්න පුළුවන්. ඒතර කටවචනෙන් විරුද්ධ වෙනාද නිරීක්ෂණයක් හරහා විරුද්ධ වෙනාද කියන එකත් ඔබතුමා මේ සභාවට ඉදිරිපත් කරා. එහෙමනම් මේ නිරීක්ෂණ වාර්තා අපිට ඉදිරිපත් කරා. අස්වනු අඩු වීම තුලින් පසුගිය වසරේදී මෙරටට අහිමි වූ අපනයන ආදායම කොපමණද? අස්වැන් අඩු වීම නිසා තම වගාවන් පවත්වා ගත නොහැකිව කොපමණ වගාකරුවන් පිරිසක් වගාව අතහැර තිබේ? මේ තත්ත්වයේ යටතේදී වගාකරුවන් රැක ගැනීමට රජයේ ගෙන ඇති පියවර කවරේ? තේ නිෂ්පාදනයේ කඩා වැටීම මෙරට තේ සඳහා ලෝක වෙළඳපොළ තුල හිමි වී ඇති ස්ථානය කෙරෙහි අහිතකර බලපෑමක් නොවන්නේද? දැන් ඔබතුමා දන්නවද ඉරේනියන් මාකට් එක අපිට අහිමි වෙලා ඉන්දියන් සප්ලයි එක ඉරේනියන් මාකට් එක ඩොමිනේට් කරනවා. දැන් ඒ සඳහා මොකද්ද ඔබතුමා ගන්න පියවර? මම එක උදාහරණයක් විතරයි කිව්වේ, ඕන තරම් තව උදාහරණ කියන්න පුළුවන්. දැනට ලෝක වෙළඳපොළ තුල මෙරටට හිමිව ඇති ස්ථානය ඒ ආකාරයෙන්ම රැක ගැනීමට රජය ගෙන ඇති පියවර කවරේද? මේ වන විට ලෝක වෙළඳපොළේ මෙරට තේ සඳහා හිමිවන මිල කවරේද? පසුගිය වසරට සාපේක්ෂව මෙම මිල ගණන්වල සැලකිය යුතු අඩුවීමක් සිදු වී ඇති බව රජය පිළිගන්නේද? එයට හේතු කවරේද? රුපියල අධි ප්‍රමාණයේ වීම මත තවදුරටත් මෙම මිල ගණන් අඩුවීමක් සිදු විය හැකි නොවේද? රජය මෙම තත්ත්වයේ කළමනාකරණය ලබන්නේ කුමන ක්‍රියාමාර්ග තුලින්ද කියන එක පැහැදිලි කරා. රසායනික පොහොරානායනයේ තහනම් කිරීම මගින් රජයේ කොපමණ මුදලක් ඉතුරු කරගෙන ඇද්ද? ලෝක වෙළඳපොළේ රසායනික පොහොරවල මිල ගණන් මේ වන විට විශාල ලෙස අඩු වී ඇතැයි වාර්තා වුවද එම වාසිය මෙරට ගොවින්ට මේ දක්වා ඒ අයුරින්ම ලැබිලා නැහැ. මේට හේතුව මොකක්ද? පොහොර සම්බන්ධ නව ප්‍රතිපත්ති අනුව පොහොර ආනයනය සහ බෙදා හැරීමෙන් රජය සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේද? එසේනම් ඊට හේතු කවරේද? පසුගිය අයවැය මගින් රජය විසින් යෝජනා කරන ලද රුපියල් 1000 දීමනාව වතු ප්‍රජාවට තවමත් නොලැබෙන බව රජය දන්නේද? මේ නිසා බොහෝ පිරිමි සේවකින් වතු සේවින් ඉවත් ඇති බව රජය දන්නේද? වතු ශේෂ්ත්‍රයේ ප්‍රජාව සමාවෙන්න මම මේ ප්‍රශ්නේ දාලා තියෙනවා වතු කම්කරුවන් කියලා. මං හිතන වතු කම්කරුවන් කියන වචනේ අපි බැහැර කරන්නට ඕන. මොකද ඒක මං හිතන්නේ එයාට සමාජීය වශයෙන් පිළිගැනීම පහළ දමන වචනයක්. ඒ නිසා මම වතු ප්‍රජාව කියලා සඳහන් කරන්න කැමතියි. ඒ වතු ප්‍රජාව සඳහා වැඩි කළ දීමනාව ලබා දීම සඳහා රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් යයි ඔබ හිතනවා. නාගරික සහ ග්‍රාමීය අංශය සමග සැසඳීමේදී වතු අංශයේ දරුවන්ට අධ්‍යාපන සම්බන්ධයෙන් අඩු වරප්‍රසාද හිමිව ඇති බව රජය පිළිගන්නේද? වතු අංශයේ ගුරු හිඟේ සහ පාසල්වලට ලැබෙන පහසුකම් නැංවීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? රටේ ආර්ථික අර්බුදයත් සමග වැඩි වශයෙන් වතුකර ජනතාවගේ පෝෂණ තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම ළමා මන්ද පෝෂණය, මාතෘ මන්ද පෝෂණය වතු ආශ්‍රිතව බහුලව දකින්නට ලැබෙනවා. එසේනම් ඒ වතු ප්‍රජාවගේ එම ජනතාවගේ පෝෂණ මට්ටම හා සෞඛ්‍ය මට්ටම නැංවීම සඳහා රජය යම් කිසි වැඩපිළිවෙලක් දියත් කර තිබේද? ස්ථිර ඉඩම්, නිවාස නොමැතිව අඩු පහසුකම් යටතේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරනු ලබන වතු අංශයේ ජනතාවට ජීවත් වීම සඳහා අවම පහසුකම් ලබා දීම සඳහා රජය ගන්න ක්‍රියාමාර්ගයේ කුමක්ද? පුන පුනාම ජනාධිපතිවරයා මං හිතන්නේ අපේ විපක්ෂයේ පාර්ශ්වයක් නියෝජනය කරන, ඒ ප්‍රජාව නියෝජනය කරන මහජන නියෝජිතින්ට මේ පොරොන්දුව දීලා තියෙනවා. හැබැයි ඒ පොරොන්දුව ඒ කතාව ක්‍රියාවට පරිවර්තනය වෙලා නැහැ. ඒ පරිවර්තනය සිදු වෙන්නේ කවදද? When are you going to walk the talk? බමරු ගැසීම්, නයි දෂ්ට කිරීම්, දිවියන්ගෙන් ඇතිවෙන උවදුර සහ ඌරන් පහර දීම් වැනි කරුණු හේතුවෙන් වතු කම්කරුවන් රැසකට සිය ජීවිත අහිමිව බව ඇති බව රජය දන්නේද? මෙම තත්ත්වයට මූලික හේතුව ඇතැම් වතු හිමියන් විසින් වතු නිසි පරිදි නඩත්තු නොකිරීම නොවේද? දැන් ඔබතුමා දන්නවා සමහර ප්ලාන්ටේෂන්ස් වල ඇත්ත වශයෙන්ම වගා කටයුතු කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඒ ඒ තත්ත්වය තුළ ක්‍රමවේදයක් හදන්න බැරිද වතු ප්‍රජාවට? ඒ අයට ඒ භූමියේ හිමිකම ලබා දීලා ඒ අයව කුඩා තේ වතු හිමියන් බවට පත් කරලා. එතකොට හැමදාමත්ම කම්කරු ප්‍රජාව නෙවෙයි, ඒ අය යම්කිසි ප්‍රාග්ධනයක ඇසෙට් එකක, ලෑන්ඩ් ඇසෙට් එක අයිති කරගන්න ඒ ඉඩම තුල තමන්ගේම නිවසක් තනාගෙන ඒ කුඩා තේවත්තක් කරගෙන යෑම තුළින් ඇත්ත වශයෙන්ම දුගී භාවයෙන් එය මිදෙනවා කියන එක ඔබ විශ්වාස කරන්නේ නැද්ද? ඒ නිසා විශේෂයෙන්ම වතු ප්‍රජාවට මෙවැනි තත්ත්වයකට මුහුණ දීම වළක්වාලීම සඳහා ඒ ගන්න පියවර මොකක්ද? ඒ කියන්නේ වතු නඩත්තු කිරීම හරියට වතු හිමියන් ක්‍රියාත්මක නොකිරීම. රජයේ කළමනාකාරීත්වය යටතේ පැවති මෙරට වතු විශාල ප්‍රමාණයක් කල්බදු ක්‍රමයේ යටතේ විවිධ ආයතන වෙත ලබා දෙන අවස්ථාවේදී තිබූ මූලික අරමුණු කවරේද? එම අරමුණු තවමත් ආරක්ෂා වේ යයි ඔබ සිතනවාද? මෙලෙස වතු ජනසතු කිරීමේදී එළඹි ගිවිසුම් කොන්දේසි හා කොන්දේසි ඒ ආකාරයෙන් රැකගෙන තිබෙනවා. මෙම වතුවල වැඩ කරන ඒ කම්කරු ප්‍රජාවගේ අයිතීන් කම්කරු නීතිය යටතේ ඒ ආකාරයෙන්ම රකින බවට සහතිකයක් රජයට ලබා දෙන්න පුළුවන්. ගරු ඇමතිතුමාගේ අවසරය ඇතිව අමතර කරුණු කීපයක් කියන්න කැමති. දළු මිල අඩු වෙලා දළු මිල අඩුවීම තුළ කුඩා තේවතු හිමියන් ලොකු අමාරුවක රැකිලා තියෙනවා. ඒ වගේම දළු අඩුවීම අද බරපතල ප්‍රශ්නයක්, දළු නිෂ්පාදනය. ඒ නිසා බොහෝ කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන්නේ අන්ඩර් කැපැසිටි, ඒ කියන්නේ ඔප්ටිමම් ප්‍රොඩක්ෂන් කැපැසිටි එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාවය කරා යන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේ මම ඔබතුමාට මතක කරා එක උදාහරණයක් පමණයි. ඉරේනියන් මාකට් එක ශ්‍රී ලංකාවට අහිමි වෙලා තිබෙනවා විශේෂයෙන්ම පහුගිය වසරේ. ඒ නිසා ඉන්දියන් සප්ලයර්ස්ලා ඒ මාකට් එක ග්‍රහණයට අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම අර අමනෝඥ පොහොර ප්‍රතිපත්තිය නිසා. ඒ පිළිබඳව මොකද ඔබතුමන්ලා ගන්න කාරණා ගන්න පියවර? ඒ වගේම පැහැදිලි කරන්න ඔබතුමා පොහොර ප්‍රතිපත්තිය, කාබනික පොහොර ප්‍රතිපත්තිය ගෙන එනකොට මේ තේ ශේෂ්ත්‍රය වෙනුවෙන් ඔබතුමා හඬක් නැගුවයි කිව්වා. නැවතත් වරක් මම අහන්න කැමතියි, කැබිනට් ඔබ්සර්වේෂන් එකක් හැටියට, නිරීක්ෂණයක් හැටියට ඔබ ඒ නිරීක්ෂණය ලිඛිතව ලබා දුන්නද මේ පොහොර තහනමට විරුද්ධ? ඒ වගේම අවසාන වශයෙන් වතු ප්‍රජාව ඒ අයගේ ශ්‍රමය නිසා තමයි මේ රටට මේ තරම් සුවිශාල විදේශ විනිමයක් ලැබෙන්නේ. ඒ අයගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල ඌනතාවයන් තිබෙනවා. ඒ පිළිබඳව, ඒ අයගේ සුබ සාධනය පිළිබඳව, සෝෂල් වෙල්ෆෙයර් එක පිළිබඳව මොකද්ද ඔබතුමන්ලා ගන්න පියවර? ගරු ඇමතිතුමා සමාවෙන්න. මේ අවසානම දේ, වසර 200ක් පුරාවටම මේ ප්‍රජාව මේ දුක්ඛිත තත්වෙන් මිදෙන්නේ නැහැ කියන එක මම මතක් කරන්න කැමතියි.
මම අපේ විපක්ෂ නායකතුමා තරම් මම ඇත්තටම මේ උගතෙක් නෙමෙයි, ඒකත් කියන්න ඕනේ. දැන් 1977 ඉඳන් 89 වෙනකන් මෙතුමාගේ පියා අගමැතිතුමා, අවුරුදු 5 ජනාධිපතිතුමා, 43 ලක්ෂයක් ළමයි මන්දපෝෂණය පෙරුණා කියලා කියනවා. මං කිව්වේ ඒක මේ බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක එදා ඒ තරම් මන්දපෝෂණයක් තිබිලා තියෙනවා. එතකොට එච්චර ළමයි ප්‍රමාණයක් හිටියද? 43 ලක්ෂයක් එදා මම දන්නේ නොදන්න හින්දා නෙමෙයි. එදා එච්චර ළමයි ප්‍රමාණයක් ඉස්කෝ පාසල් ගියාද? අද යන්නේ 42 ලක්ෂයි. මම දන්න තරමට අධ්‍යාපනයතුවල නිවැරදි කරන්න මං හිතන්නේ මම වැරදි නම්. ඉතින් ඒකට උත්තරයක් අවශ්‍යයි. අපි නාවක මන්ත්‍රීවරු විසින් අපි දැනගන්න අවශ්‍යයි ඒක.
හරි. මම පිළිතුරක් ලබා දෙනවා. ඒ පිළිතුරු මම ලබා දෙන්නේ මහ බැංකු වාර්තාවෙන්. මම ඔබතුමාට මේකේ පිටපතක් එවන්නම්. මහ බැංකු වාර්තාවේ තියෙනවා නිලැඳුම් සහ දිවාහාරය 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට 1993 ක්‍රියාත්මක වුණයි කියන මේ වාර්තාව. ඉතින් මන් දන්නේ මහ බැංකු වාර්තාව බොරු වාර්තාවක්ද? ඒ වගේම මේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට විවාහරය ඒවා ලබා දෙනකොට නිලැඳුම ලබා දෙනකොට මේ දිවාහාරය ලබා දෙනකොට කිව්වනේ 43 ලක්ෂයක් දූ දරුවන් මන්ද පෝෂණයෙන් පිරෙනවා කියලා. එහෙම නෙවෙයි මේක අර යුනිවර්සල් සෝෂල් වෙල්ෆෙයාර් සිස්ටම් එකේ එක අංශයක්. මම හිතන්නේ ඔතුමාට කරුණු පැහැදිලි නේ.
අපි දැනුවත් වෙන්න එපා මේවා. මේ මෙතුමා කියන කතාව හරි වෙන්න පුළුවන් මහ බැංකු වාර්තාව. හැබැයි මගේ තර්කය එදා 43 ලක්ෂයක් මන්දපෝෂණයෙන් පෙරුණා. ඈ ඒ වගේම ලක්ෂ 140 එදා ජනගහනයේ හිටියේ. ඒකෙන් 43 ලක්ෂයක් පාසල් ළමු. මේත් මේ මන් දන්නේ මේ ඇත්තටම නිවැරදි කරන්න ඕන කාරණා මේවා.
ඔව් විපක්ෂ නායකතුමා.
මේ නායකතුමනි මම මේ සංඛ්‍යා ලේඛන සියල්ලක්ම ඉදිරිපත් කරන්නේ රජයේ වාර්තා මහ බැංකු වාර්තා. මං හිතනවා අපේ ගරු මන්ත්‍රීතුමාට අකුරු කියවීමේ හැකියාව ඒ සාක්ෂරතාවයේ තිබෙනවා කියලා. මම මේවයි පිටපත් ඔබතුමාට දෙන්නම්. මේක කියවලා බලන්න ඔබතුමාට ඒක තේරුම් ගන්න පුළුවන්.
හරි බොහොම ස්තුතියි.
ඒ කියවීමේ හැකියාවක් නැත්නම් මට කරන්න දෙන්න.
දැන් ඇමතුමා උත්තර දෙන්න 24 ගැදර ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා විසින් යොමු කළාද ප්‍රශ්නයට පළවෙනි පිළිතුර ඔව් තේ නිෂ්පාදනයේ අඩුවීමක් 2022 වසරේදී වාර්තා වෙනවා ඒක තා පැහැදිලි 2021 දී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 299යි ඊට සාපේක්ෂව 2022 වසරේදී කිලෝ මිලියන 252 දක්වා කිලෝ මිලියන 47කින් අඩු වෙලා තියෙන එක මෑත කාලය තුල සිදුවෙච්ච විශාලතම අඩුවීම හැබැයි ඒ සමගම සදාහන් කරන්න අවශ්‍ය කාරණේ තමයි නැවත පොහොර සුලභතාවය ඇතිවීමත් සමගම මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේදී තේ නිෂ්පාදන ඉහළ යමින් තිබෙනවා. ඒත් එක්කම දෙවෙනි කාරණේටත් මම පිළිතුර දීලාම ඉන්නවා ගරු විපක්ෂ නායකතුමාට. ඔව්.
උත්තර දෙන්න.
ප්‍රමින් මම කතා කරගෙන. එතකොට කිලෝ මිලියන 47ක් අඩු වෙලා තිබෙනවා. 116ක ආසන්න වශයෙන් අඩුවීමක් වාර්තා වෙලා තියෙනවා. ලංකාවේ සාමාන්‍ය කිලෝ මිලියන 300 පසුගිය අවුරුදු 10 තේ නිෂ්පාදනය. එතකොට ගරු නමුත් මේක තේ නිෂ්පාදනය අඩුනාට ගරු කතානායකතුමනි ඉල්ලුම ඉහළ යාම නිසා අපිට ලැබුණු සමස්ත අපනයන ආදායමේ සාධනීය අඩුවීමක් නැහැ. ඉතා පැහැදිලිව 2022 වසරේදී අපිට ලැබුණු අපනයන ආදායම ඩොලර් බිලියන 1.269යි. 2021 වසරේදී අපිට ලැබුණු ආදායම ඩොලර් බිලියන 1.324යි. 2020 දී අපිට ලැබුණු ආදායම ඩොලර් බිලියන 1.241යි. 2020 දී අපනයන ආදායම තේ වලින් ඩොලර් බිලියන 1.241යි. 2022 දී ඩොලර් බිලියන 1.369යි. 20ට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. හැබැයි 21ට සාපේක්ෂව අඩුයි. ඔබතුමා දන්නවා ඔබතුමා තේ නියෝජනය කරන පළාතක් දිස්ත්‍රික්කයක් මේ ඉල්ලුම වැඩිවීම නිසා නිෂ්පාදනය අඩු වුණාම ඉල්ලුම වැඩිවීම නිසා ලංකා ඉතිහාසයේ වැඩිම තේ දළුවට ලැබෙන මිල ලැබුණේ ගිය අවුරුද්දේ ඔබතුමාලගේ පළාතේ තියෙන තේ කර්මන්ත ශාලාවලින් තේ දළු කිලෝ එකකට රුපියල් 350 ගෙව්වා. කළු බෝවේ තියෙන තේ සමාගම රජ යටතේ පාලනය වන රුපියල් 420ක් දළු කිලෝ එකට ගෙව්වා මාතර දිස්ත්‍රික්කය. ඔබතුමා දන්නවා 420ක් ගවා. 2020 මම පැවිලි කර්මාන්ත ඇමතිවර හැටියට වැඩ බාර ගන්නකොට පහතරට දළුවල මිල දළු කිලෝ එකට රුපියල් 85යි. මැද රට දළු කිලෝ එකට මිල රුපියල් 60යි 65යි. උඩරට දළු කිලෝ එකට මිල රුපියල් 55යි. මේ සියලම දළුවල මිල පහුගිය අවුරුද්දේ ඉහළ ගියා රුපියල් 350යි 400යි පහත රට. මැද රට රුපියල් 200යි 250යි පහත උඩරටත් රුපියල් 200 දක්වා දළු මිල ඉහළ ගියා. නිෂ්පාදනය අඩුවීම නිසා තමයි මිල ඉහළ ගියේ. දැන් නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනකොට මිල පහළ යනවා. මිල පහළ යන හේතු දෙකක් බලපානවා. එකක් තමයි නිෂ්පාදනයත් එක්ක අපේ වෙළඳපොළ ප්‍රසාරණය වෙලා නැහැ. ලෝක තේ වෙළඳාමත් එහෙමයි. ප්‍රසාරණය නොවන නිසා නිෂ්පාදනය වැඩි වෙනකොට දැන් මිල ක්‍රමානුකූලව අඩු වෙනවා. ඊට සාපේක්ෂව රුපියල් අධි ප්‍රමාණ වෙනවා. ඩොලරය අඩු වෙන නිසා ඒකත් නිසා මිල යම් ප්‍රමාණයකට අඩු වෙනවා. හැබැයි මේ අවුරුද්දේදී ගරු කථානායකතුමනි අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට ගිය අවුරුද්දේ 22 අප්‍රේල් වලට සාපේක්ෂව 22 අප්‍රේල් දක්වා අපිට තිබුණු ආදායම තේ වලින් ඩොලර් මිලියන 667යි. 22 අප්‍රේල් අවසානයේ දක්වා මේ අවුරුද්දේ අප්‍රේල් අවසන් වෙනකොට අපිට ලැබිලා තිබෙනවා ඩොලර් මිලියන 408ක් තේ අපනයනෙන්. එතකොට අපිට ඩොලර් මිලියන 40කට වඩා වැඩි ප්‍රමාණයක් ගිය අවුරුද්දට සාපේක්ෂව පළවෙනි මාසෙදී වැඩි වෙලා තිබෙනවා. එතකොට නැවත තේ පොහොර සුලභතාවයත් එක්ක නැවත පොහොර යෙදීම නිසා වගාව දියුණු වෙනවා. දළු වැඩිපුර ලැබෙනවා. තේ නිෂ්පාදනයේ වැඩිවීමෙන් තිබුණා. එතකොට ලැබෙන අපනයන ආදායම අඩු වෙලා තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට දළු හිමියාට ලැබෙන මුදල ගිය අවුරුද්දට වඩා අඩුයි. ඒක මම පිළිගන්නවා. හැබැයි ඒක 2020 ගානටත් වඩා වැඩි, 19 ගානටත් වඩා වැඩි, 21 ගානටත් වඩා වැඩි. තාමත් ඊට වඩා මිල වැඩිපුර ලැබෙනවා. එතකොට මේ වෙනුවෙන් රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද ඒකට තේ නැවත වගාව සහ අලුත් වගා සහනාධාරය අඛණ්ඩව ලබා දුන්නා. හැබැයි මුදල් ප්‍රමාදයක් තිබුණා ගිය අවුරුද්දේ ඇතිවෙච්ච මූල්‍ය අර්බුදයත් එක්ක සමහරක් අයට අපිට තාම නැවත වගාවට ගෙවන්න අවශ්‍ය මුදල ගෙවන්න බැරි වුණා. හැබැයි ගරු කතානායක තුමනි ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් තීන්දුවක් අරගෙන තේ මණ්ඩලයේ සතුව තිබෙන ප්‍රවර්ධන අරමුදලෙන් 50%ක් අපි තේ වගාව වෙනුවෙන් යොදවනවා. ඒ හරහා මේ රටේ අලුත් තේ පැලතවන් 1000ක් ඇති කරන්නටත් අපි ඍජු වගා ක්‍රමයක් ඇති කරලා තිබෙනවා. අලුතෙන් වවන්න කැමති කට්ටියට අපි තේ පැල නොමිල ලබා දෙන්න. අපරණ භෝග ශේෂ්ඨ ක්‍රියාත්මක වන පුරුදු පැල නොමිල ලබා දීම වගේම තේ නොමිලේ පැල ලබා දෙන්නට කටයුතු කරලා තිනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය සම්ප්‍රදාන ක්‍රමයේ යටතේ පාංශු සංරක්ෂණ ක්‍රම ඇති කරලා දීර්ඝ කාලයක් ගත වෙන අවුරුදු 3ක් විතර යනවා දලු ගන්න. හැබැයි අපි ඍජු වගා කිරීමේ ක්‍රමයක් සොයිල් ක්වොලිටි ඉන්ඩෙක්ස් එක බලලා ඍජු වගා කිරීමේ ක්‍රමයක් ප්‍රවර්ධනය කරගෙන යනවා මේ අවුරුද්ද ඉඳලා. ඒ හරහා ඉඩම තියෙනවා නම් හොඳ තත්ත්වෙන් තියනවා අපි පැල ලබා දෙන ඕන කෙනෙකුට පැල නොමිල ලබා දීම හරහා පැලයකට අසන වශයෙන් අපි රුපියල් 40ක් වැය කරනවා. ඒක කරන්නේ ප්‍රවර්ධන අරමුදලෙන් අරමුදල් ලබාගෙන. ඊට අමතරව යන්ත්‍රෝපකරණ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් පුහුණු කිරීම කරගෙන යනවා. මේ වෙනුවට ව්‍යවසායකින් 680ක් වන අපි පුහුණු කරලා තිබෙනවා. නියඟයේ හේතු වෙන වගාවන්ට සිදුවන හානිය අවම කිරීමට අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් විසිරි ජලපත් ස්ථාපනය කිරීම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශ ගොවීන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා වැඩසටහන රසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමෙන් තේ ක්ෂේත්‍ර සංවර්ධන කිරීම සිදු කරනවා. ආශ්‍රයන වැඩි ප්‍රභේද නිපදවීම සඳහා ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා. දීර්ඝ කාලයක් තහනම තිබුණු ග්ලයිෆොසේට් තහනම ඉවත් කොට නැවත ගොවීන්ට සහනය ලබා දීලා තිබෙනවා. එමෙන්ම ගුණාත්මක භාවයෙන් ඉහළ දළු ලබා ගැනීම සඳහා B60 වැඩසටහන අපි ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එතකොට ප්‍රශ්න අංක ඒත් එක්කම ආදායම් අහිමිවීම පිළිබඳ ගැටලුවට සමහරකට මුහුණ පාන කුඩා තේ වතු හිමියන්ට වෙනත් ජීවනෝපාය ක්‍රම සඳහා අවශ්‍ය අනිකුත් භෝග වගාවන් කරන්ටත් ඒ වගේම සත්ව පාලන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නත් ගිය අවුරුද්ද කටයුතු කරා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හරහා. අංක එතුමගේ ප්‍රශ්න අංක දෙකට පිළිතුර තම කලින් සඳහන් කර ආකාරයෙන් 2021 වසරේදී විශාල අඩුවීමක් නැහැ. සුළු අඩුවීමක් තියෙන්නේ ලැබුණු ඩොලර් ප්‍රමාණය. හැබැයි රුපියල් වශයෙන් ගත්තාම අපි රුපියල් ගිය අවුරුද්දේ අව ප්‍රමාණ වීම නිසා අමතරව 2021ට සාපේක්ෂව රුපියල් බිලියන 147ක් වැඩිපුර ලැබිලා තිබෙනවා. රුපියල් වශයෙන් ගත්තොත් අපිට බිලියන 147ක් ගිය අවුරුද්දේ වැඩිපුර ලැබිලා තිබෙනවා රුපියල් අව ප්‍රමාණ වීම නිසා තේ අපනයනය කිරීම හරහා. එතකොට ගරු කතානායකතුමනි අංක 3ට මෙතුමගේ ප්‍රශ්නට අංක 3ට අපේ පිළිතුර තමයි නැවත මේ පළවෙනි කාර්තුවේදී තේ නිෂ්පාදනය 10%කින් 16%කින් වැඩි වී තිබෙනවා. තේ මණ්ඩලයේ පුරෝකථනය කරන ආකාරයට මේ අවුරුද්දේ අපිට ලැබෙන තේ නිෂ්පාදනය කිලෝ මිලියන 275යි. ගිය අවුරුද්දේ 252යි. මේ අවුරුද්ද 275ක් දක්වා වැඩි වෙනවා කියන පුරෝකථනය තේ මණ්ඩලය මගින් දැනට කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා යහපත් කාලගුණික තත්ත්වයක් තිබුණොත් අපිට පුළුවන් වෙයි ඒ ඉලක්කයට යන්නට. එතකොට ඒ හා සමගාමීව මෙතුම් ලහන අනිත් කාරණේ තමයි වෙළඳපොළ පිළිබඳව කාරණේ. ඔව් තේ වෙළඳපොළ පිළි අපේ නිෂ්පාදනය අඩුවීම තේ වෙළඳපොළට ගැටලුවක්. හැබැයි ගිය අවුරුද්දේ හොඳ ඉල්ලුමක් තිබුණා. මේ අවුරුද්දේදී මෙතුමා කියපු කාරණේ යම් පමණකට සත්‍යක්. අපිට ඉරානයේ වෙළඳපොළ අහිමි වෙමින් තිබෙනවා යම් පමණකට. හැබැයි ගරු කතානායකතුමනි ඉතිහාසයේ පුරාම අපි දකින කාරණේ තමයි පහුගිය වසර දෙකේම ලෝක සමස්ත තේ අපනයනයේ අඩුවීමක් තිබෙනවා. ගිය අවුරුද්දේ සමස්ත වටිනාකම 2022 දී ඩොලර් බිලියන 7යි. ඒකෙන් තමයි අපිට 1.3ක් ලැබුණේ. ආසන්න වශයෙන් අපිට 15%ක් ලැබෙනවා. ලෝකයේ පහුගිය අවුරුදු දෙකේම 5%කින් තේ වෙළඳාම සංකෝචන අපනයන වෙළඳාම සයිට් අමතර අපිට බලපාන කාරණා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳපොළ සියල්ලම ඉතාම අවාසනාවන්ත විදිහට යුද තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා. ඉරානය, ඉරාකය, සිරියාව, රුසියාව, යුක්රේනය, තුර්කිය මේ රටවල් තමයි ප්‍රධාන අපනයන කරුවන් අපේ ප්‍රදාතේ ගන්න ප්‍රධාන රටවල් ටික. මේකෙන් තුර්කිය හැරෙන තුර්කිය ස්වාභාවික උපද්‍රවයට මුහුණ දෙනවා. තුර්කිය හැරෙන්නට අනෙකුත් සෑම රටකම අපෙන් තේ මිලදී ගන්න විශාල ගැටලු තිබෙනවා. ඉරානයට ගැටලුවක් තියෙනවා. අපි ඉරානය සමග ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. අපි ඉරානයෙන් අරගත්තු බොරතෙල් වලට ගෙවන්න අවශ්‍ය නැයි මුදලක් තිබෙනවා. අපි මේ විදේශ කටයුතු එමත්වත් මැදිහත් වෙලා ඒ වෙනුවෙන් තේ යවන්න අපි ගිවිසුමකට අත්සන් කරලා තිබෙනවා. අපි තුන ඉදිරියේ දී පියවරත් එක්ක ඉදිරි කාලෙදී අපේ තේ වැඩිපුර ඉරානයට යවන්න පුළුවන්. අපි ඩොලර් මිලියන 500ක ණයක් තියෙනවා. ගෙවන්න ගත්තු තෙල් වෙනුවෙන් අපි තෙල් වෙනුවට තේ එතුමලට යවන්න කටයුතු කරන හැමෝටම අපි හිතනවා අපිට මේ මාකට් එක ඉරාන තේ වෙළඳාම නැවත අපිට අවශෝෂණය කරගන්නට හැකි වෙයි කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි තේ නිෂ්පාදනය අපි ඉන්නේ ලෝකේ 4 වෙනි තැන. අපිට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා ඉන්දියාව, චීනය සහ කෙන්‍යාව කියන රටවල් ඔවුන්ගේ අප අතර වෙනස් තමයි ගරු කතානායකතුමනි ලංකාවේ නිෂ්පාදන ඵලදායිතාවේ අඩුයි පොහොර තිබුණු කාලෙත් අඩුයි නැති කාලෙත් අඩුයි අපේ සාමාන්‍යයෙන් අපිට ලැබෙන ඵලදාව මාසයකට අක්කරයකට කිලෝ දලු කිලෝ 350යි මේක කෙන්‍යාවේ 500යි ආ ඉන්දියාවේ සමහරක් වලට 450යි 500යි ඉතින් අපි නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කරගන්නට ගුණාත්මක ක්‍රමවේද පාවිච්චි කරන්න අවශ්‍ය ඒවා පුළුවන් තරම් ප්‍රචලිත කරන්නට අපි කුඩා තේවතු හිමියන් සමග විශේෂයෙන් කටයුතු කරනවා අපි තුන ඒ ප්‍රතිඵල ඉදිරි කාලෙදී අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. එතුමාන අංක 5 පොහොර පිළිබඳ ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් අපේ කෘෂි කර්මතුමා ලබා දෙයි. එහි වාසිය එක කරුණක් සඳහන් කරන්නට කැමැති ගිය අවුරුද්දේදී යූරියා කිලෝග්‍රෑම් 50ක බෑගයක් අලෙවි වුණේ රුපියල් 35000කට කතානායකතුමනි 35000යි. අද වෙනකොට යූරියා 50ක කිලෝග්‍රෑම් 50ක බෑගයක් රුපියල් 8500යි 9000යි. තවත් අඩුවෙයි ඒ ක්‍රමවේදය මෙතුමා විස්තර කරයි පොහොර සම්බන්ධයෙන් රජයේ කටයුතු කෙරෙන්නේ කෙසේද කියන ආකාරය පිළිබඳව. ඊට පස්සේ ගරු කතානායකතුමනි අංක 6 මෙතුමගේ අහන ප්‍රශ්නය රුපියල් 1000ක දීමනාව පිළිබඳව මේ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තිබිච්ච ගැටලුවක්. මට මතකයි සුරේෂ් වඩිවේල ලැමතුම එතුමාලගේ නියෝජ්‍ය ඇමතුම වැලි කර්මාන්ත ගිනි තියා ගන්න හදුවා පාර්ලිමේන්තුව 1000 දෙන්න මෙරුව මනෝගණේශ් ඇමතුම දාන්න මතකනේ අපේ ආණ්ඩුව ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ ඇමතුම ජනාධිපතිවරයා හැටියට රුපියල් 1000ක් දෙන තීන්දුව කරාම ඒකට වැවිලි සමාගම් විරුද්ධ වුණා. හැබැයි අපි මොන අභියෝග තිබුණත් ආර්ථික වශයෙන් අමාරු වුණත් වැවිලි සංස්ථාවත් ජනතා උත්සංගරදන මණ්ඩලයත් ඇල්කඩු වැවිලි සමග තේ රුපියල් 1000 ගෙව්වා. ඒතකොට වැවිලි සමාගම් ගියා උසාවියට. ගියා නේද? උතල දාන්න උසාවි ගියා වැවිලි සමාගම. එතකොට හිමල් සිරිපාදිසිල් ඇමතුමා ඉතා වැදගත් මැදිහත්වීමක් කරා කම්කරු ඇමතුරේ හැටියට මැදිහත්වලා පරිපාලක සභාවේ නියෝගයක් අරගෙන දුන්නා 1000 අනිවාර්යෙන් ගෙවන්න කියලා. දැන් 1000 ගෙවනවා. හැබැයි ඒගොල්ලෝ ගෙව්වේ නැහැ. ඒකට අවුරුදු දහස් ගණනක් තිස්සේ සිය ගණනක් තිස්සේ මෙරට තිබිච්ච ප්‍රශ්නයක් විසඳන්නට මැදිහත් උනේ ඒක කොහොම හරි අරගෙන දෙන්න කටයුතු කරේ රුපියල් 1000 හරි. ඒක ප්‍රමාණවත් නැහැ එතුමලට. 1000ත් ප්‍රමාණවත් නැහැ. ඒක හරි දෙන්න මැදිහත් උනේ අපේ රජයෙන් කියන කාරණේ මම ඉතාම සතුටෙන් ප්‍රකාශ කරනවා. නොදෙන සමාගම් විපක්ෂ නායකතුමෙක් 77 ඉඳන් 94 වෙනකන් ඊට පස්සේ අපි අඩු වැඩි අපි පාලනය කරා. හැබැයි වතුකම් කරු ජනතාව මේ රටේ ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන පිරිසක්. අපිට වගකීමක් තිබෙනවා. අපි වගකීම් පැහැර හැරලා තිබෙනවා. ඔවුන්ගේ ජීවන මට්ටම ඉතාම පහළ මට්ටමේ තියෙන්නේ. අපිට අවශ්‍ය නිසා ඒ හා සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලුව මොකක්ද? කරු කතානායකතුමනි ප්‍රේමදාස් ජනාධිපතිතුමාගේ කාලෙදී මේ වතු සමාගම් වලට පවර්ලා දෙනකොට ඉතාම දුර්වල බදු කිවිසුම් වලින් පවර්ලා තියෙන්නේ. මනෝ ගණේෂ් මහත්තුමා කියලා දෙයි දන්නේ නැත්නම් ඉතාම දුර්වල බදු කිවිසුම් වලින් තමයි 1992 ප්‍රේමදාස් ජනාධිපතිතුමා මේව පවර්ලා දීලා තියෙන්නේ. මේ සමාගම් රජයන්ගේ නියාමනයට යටත් කරන ඉතාම අපහසුයි. ඔවුන් නිසා 450,000 වතු සේවකයෝ මේකේ සේවය කරා 1992 රජයට ගන්නකොට වතු ජනතාව 450,000ක් සේවය කරා ඒක 150,000ට අඩු වෙලා තියෙනවා. ඔවුන් තමුගේ සේවකීන් බලා ගන්නේ නැහැ. ඌට පහසුකම් සලසන්නේ නැහැ. ඔවුන් මේ යටිතල පහසුකම් පිළිබඳ අවධානයක් නැහැ. ඒတိකේ පාරවල් ටික හදන්නේ, රෝහල් ටික හදන්නේ, සෞඛ්‍ය පහසුකම් පාසල් ටික ලබා දෙන්නේ රජයේ ප්‍රතිපාදන මගින්. වතු සමාගම් තමුගේ කාර්යභාරය පැහැර හැරලා තියෙනවා. ඔවුන් අලුතෙන් වගා කරන්නේ නැහැ. ඔවුන්ට අලුත් ව්‍යාපෘති නැහැ. ඒ නිසා ඔවුන්ගේ දායකත්වයේ තේක්ෂේසට අඩු වෙලා තියෙනවා. අද ඔවුන් 23% මේ රටේ තේ නිෂ්පාදනය කරන්නේ, ඉතුරු 77% තේ නිෂ්පාදනය කරන්නේ කුඩා තේවතු හිමියන්. ඒ නිසා මම මේක ගායා. මම හිතන්නේ පක්ෂ ભેදයක් මේකට නැහැ. වතු සමාගම් පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරී අධීක්ෂණය කිරීම පිළිබඳව අපිට ගැටලු තියෙනවා. ඒකට පාදක වෙන මූලිකම කාර්යය තමයි ඉතාම දුර්වල බදු කිවිසුම් මගින් මේ වතු සමාගම් සියල්ල 1992 ප්‍රේමදාස් ජනාධිපතිතුමා කාලේදී රජයට පවරා දීම. හැබැයි අපිට අවශ්‍ය එකතු වෙලා අපි කටයුතු කරන්න අවශ්‍යයි. අපි පුළුවන් උපරිමයෙන් වතු සමාගම් වල දායකත්වය ගන්නත් අවශ්‍යයි. අපි හිතනවා ඉදිරි කාලය තුලදී නවනීති ක්‍රියාත්මක කරලා මේ ජනතාව වෙනුවෙන් අපේ දායකත්වය ලබා දෙන්නට අවශ්‍ය වැඩසටහන් රසක් ක්‍රියාත්මක කරනවා. ඉදිරි කාලය තුලදී මම හිතනවා වතු යටිතල පහසුකම් මේ අමාත්‍යතුමා ජීවන් තොණ්ඩමන් මහත්මයාත් විශේෂ උනන්දුවක් ගන්නවා. එතුමාට විශේෂ කැක්කුමක් තියෙනවා තමුගේ සහෝදර ජනතාව පිළිබඳව. ඒ සියලු දෙනාත් එක්ක අපි ඉදිරි කාලය තුලදී ඔවුන්ගේ ජීවන මට්ටම නගා සිටුවන්නට අවශ්‍ය කටයුතු කරමු. මේ සම්බන්ධයෙන් අවුට්ග්‍රෝ මෙකැනිසම් එකක් ඒ ජනතාවට වතු මේ තියෙන වගා නොකරන ඉඩම් එතුමලට ලබලා දීලා එතුමලට වගා කරගන්න දීලා ඒ කටයුතු සිදු කරන්න අවශ්‍ය උදව් කරන්න අපි සෑම කෙනෙක්ම ලැහැස් වෙලා ඉන්නවා. ඒක තමයි මේ ක්‍රමයේ ඉදිරිය නොවවන්න නැති දම් ටික වතු ජනතාවට ඒ ජනතාවට ලබලා දීලා ඔවුන් එක්ක මේ ගමනයන්ට අපි සැරසෙමු කියමින් මම නිහඬව බොහොම ස්තුතියි දර රුෂ්කාරයමතුමා පෝර පිළිබඳ උදව් කරයි.
සූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාට මේ වතු ශ්‍රේෂ්ඨර ගැන කතා කරමින් පිළිබඳව. මොකද වතු කියන්නේ මේ වතු අර තේ වතු රබර් වතු අර ඉඩම් ප්‍රමාණයක් නෙවෙයි, ඒක ජීවත් වෙන වතු ප්‍රජාව ගැන ඉතාම දැක්කම කතා කරා. සූතිවන්ත වෙනවා අපි දෙමළ පිරිස සන්ධාන ඇරියට අපි සූතිවන්ත වෙනවා. මොකද ජනතා නියෝජනය කරන ලොකුම පක්ෂය අපි තමයි මේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා සූතිවන්ත වෙනවා. නමුත් මේ ඔබතුමා කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉඳගෙන අපේ ජනාධිපතිතුමා ඔබලාගේ අපේ කාගේ ජනාධිපතිතුමා රටේ ජනාධිපතිතුමා දැන් ඉන්න ජනාධිපතිතුමා අගමැති ධුරේ ඉන්නකොට මෙතන මට පොරොන්දුවක් දුන්නා. ඔබතුමා නම් සඳහන් කරලා කිව්වා දැන් දැන් බලන්න අද වෙනකොට වෛරල් යනවා ඒක මේ වීඩියෝ එක සෝෂල් මීඩියා වල. ඔබතුමා කිව්වා ඒ වතු වග නොවන ඉඩම් ටික ඒ අසල තියෙන ඉඩම් ටික බෙදලා දෙන්නම් ඒ සම්බන්ධව ඔබතුමාට උපදෙස් දෙලා කිව්වා. ඔබතුමා නිකන් කතා කරා. ඒ වගේ ඔබතුමාවත් කුෂි කර්මාන්තතුමාවත් ඒ වගේ මේ 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 වෙවිලි කර්මාන්තයපත්තුමාව සම්බන්ධ කරගෙන අපිත් එක්ක සාකච්ඡා කරලා ඉඩ බෙදලා දීලා මේ 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 ආහාර ප්‍රශ්නය විසඳුමකටදී කරන්න කිව්ව ඔබතුමා පොරොන් දුන්නා. එතකොට එතුමා අගවද්ද වර ඉන්නකොට කිව්වේ දැන් ඒක ජනපතිවරයත් ඉවරයි. එලා නැහැ. ඒකට කිව්වා නමක් දාගන්නන් කියලා මොනෝගනේෂන් ප්ලෑන් කියලා දාන්නන් කිව්වා. මගේ නම දාන්න එපා කිව්වා. හරි මගේ නම ඕනේම නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. චන්දෙත් ඕනේ මොනවත් ඕනේ චන්දය අරගන්න ප්‍රශ්නයක් නැහැ. මම නමත් ඕනේ නැහැ. නමුත් වැඩේ කරලා දෙන්න. ඒතුමාල තමයි ඒ ප්‍රජාව තමයි මේ රටේ අද විපක්ෂනා කියපරිදි උත්සාහ කරන පරිදි ඉතාම අඩු දිවිණු වෙච්ච ජනතාව. සෞඛ්‍යද අඩු. අධ්‍යාපනද අඩු. ඈ මන්දපෝෂණද අඩු. ඈ එමෙතේම අඩු වෙලා. මන්දපෝෂණ වැඩි. ඈ ඒ නිසා ඒ විශේෂ අවධානය යොමු කරන්න ඕන කියලා කියන්නේ. දැන් ඔබතුමා කියන යටිතර පාසක මම අමත්තුමා උත්තර දෙන්නේ කොහොත්වාක නැහනේ. වැදගත් ප්‍රශ්නයක් වැදගත් කරන්නේ එතුමා නැහැ. ඒ අමතිවරයා දැන් මෙතන නැහැ.
කරු මන්තුම ඔබනේ
වෙන විදිහට කියන්නේ. අධ්‍යාපන අමත්තුමා ඉන්නවා සතුරුයි. කෘෂිකර්ම අමත්තුමා ඉන්නවා සතුරුයි. ඔබතුමා විශේෂ බාර අමත්තුමා ඉන්නවා සතුරුයි. විදේශ අමත්තුමා ඉන්නවා සතුරුයි. කොහේ අමත්තුමා නැහනේ. ඈ දෙන්න ඕනේ ඒ උත්තර දෙන්න.
ඔකට අපි වෙනම දිනයක් විවාදයක් ගන්න. අද දිනේ අමාරුයි කරන්නේ.
ගිය අවුරුද්දේ ආහාර අර්බුදය ඇති වෙච්ච වෙලාවේ තමයි ජනාධිපතිතුමා ඒ ක්ෂණික පියවරක් හැටියට වගා නොකර ඉඩම්වල එළවලු පළතුරු ඇතුළු ද්‍රව්‍ය වගා කරමු කියන කතාව ඒ අවස්ථාවේදී කරේ. ඒක යම් පමණ ඉෂ්ටවත් වුණා. ගරු නමුත් කතා නැතුමනි අපි ඊට එහා ගියපු දීර්ඝකාල වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ වතු ජනතාවට ඒ ප්‍රජාවට මේ තමුන්ගේ ඉඩම් භාවිතා නොකර ඉඩම්වල ඉඩම් කොටසක් අරගෙන ඒකේ තේ හරි කුරුඳු හරි රබර් හරි වවාගෙන ආදායම් උපයන ක්‍රමයක් දීර්ඝකාලීනව ඇති කරන්න අවශ්‍යයි. ඔබතුමා කියපු වැඩසටහන ක්‍රියාත්මක වුණා සෑමතනම නොවුණත් තේන්සයක පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ තමයි ජීවන් තොන්නම නැමතුම මෙතන නැති මේ ප්‍රශ්නේ මගෙන් අහලා තියෙන නිසා. හැබැයි මේ හා සම්බන්ධ දීර්ඝ පිළිතුරක් අපිට ලබා දෙන්න පුළුවන් ඒ කරුණු සම්බන්ධයෙන්.
ගණේෂන් මැතිතුමා අපි වෙනම විවාදයක් මේකට දිනයක් දාගන්නේ වටිනා මාතෘකාවක් මේක. දොස් කියන්නේ නෙමෙයි. ඔව් ගණේෂන් මන්ත්‍රීමා.
මෙතන දේශපාලන හැබැයි කතා කරන්නේ. වග කියන වැඩක් ඇමතිවරේ ඉන්න ඕනේ මෙතන. මෙතන ඉන්නවනේ මිත කුෂිකර ඇමතිවරේ ඉන්නවනේ. ප්‍රශ්න යොමු කරේ එතුමාට. තුව තින්නෝ උත්තර දෙන්න ඉන්නවා අධ්‍යාපන ඇමතිවරේ
ඉන්නවා. එතුමාට උත්තර
දෙන්න. කතා කරන්නේ. මේක කියන්නේ වෙන මොනවත් නැහැ. දැන් එතුමා කිව්වා දැන් අර මොකද කියන්නේ රයිකට? ගේ. හා ගේවතු. මේ වතු ආයි. ගේවතු. ඒක සිස්ටම් යටතේ අසලදී ඩන් ටික දුන්නා නෑ ඒගොල්ලන් අලවගා කර කණිහි එලබළු වගා කර කර ඒ කියන්නේ ආහාර ප්‍රශ්නය දැන් රටවටේ ඉවර කියලා ඔබතුම කියනවා. මම නම් පිළිගන්නේ ඉවර වෙලා නෑ. ඔබතුම කිව්වනේ විචාල විදියට උග්‍ර වෙලා තිබිච්ච අවස්ථාව දැන් තේමයි තියෙන්නේ. වතු වල තවත් තියෙන එම මිනිස්සු අමාරෙන් ජීවත් වෙන්නේ. කණ්ඩ නෑ කඩ ප්‍රමාණය අඩු වෙලා ඔලිමේ අඩු වෙලා තියෙනවා. ඒක තේරුම් අරගන්න ෆුඩ් සිකියුරිටි ඉස් very dangerous in the state sector. That is ඒක කියන්නේ. ඒ නිසා ඒක විශේෂ අවධානය යොමු කරන්න කියලා කියන්නේ. ඉතින් බලන්න ඔබතුමාගේ මේ අර බලන්න මාතරේ ජනියාය මොරග වතු ආයේ ඔබතුමාගේ දකුණේ ඈ තේන ඒ වත්තේ මේ ජනතාව ඇති කරපු පොඩි කොටු තියෙනවා. මේ කෙසල් ගෙවල් අදලා තියෙනවා ගෙලබල අදලා තියෙනවා ඒ කොටු ටික කපලා විනාශ කරලා තියෙනවා. හිතරින් මරයෝ. ඉතින් ඒ කරලා තියෙන්නේ මේක ඒ පිණිස ඒගලට ඉඩම් දෙන එකක් ඒකට ඉඩම් ගිහලා මොකක් කරන කොටත් පැනලා ගියෙලා විනාශ කරලා කපලා කොටලා විනාශ කරලා දෙනවා. මේ උපල් මේ මාතරේ මේ දෙනියායේ මොරවක වතිවායේ වෙලා දිනවනේ.
හරි.
ඉතින් බලන්නක මේක අපරාධනේ මේ අහිංසක මිනිස්සුනේ මේක අපේ මිනිස්සුනේ. මේ දැන් මිනිස්සු සබනාගතුමනේ මේ වතු වතු ප්‍රජාව කියන්නේ අපේ රටේ ප්‍රවේශියුනේ. ආ ප්‍රවේශකම ලැබලා ඉවරයි දැන්. හැබැයි මුළු සම්පූර්ණ වෙච්ච ප්‍රවේශිය නෙවෙයි තවමත්. ඒක බලන්න අපි දන්නේ අපි රට පිට නෙවෙයි යන්න උත්සාහ කර අපිට වැඩි ශ්‍රී ලාංකික වේදී ප්‍රියකට කියලා කියන්නේ. We want to come into Sri Lanka radius. ඒක අපි බලන්න අපි අපි පිටරේ යන්න බලන්නේ. We want to become more and more Sri Lankans. ඒක තේරුම් අරගන්න. අපි පක්ෂේ මේ දරෝ තේරුම් ගන්න. ඉතින් පක්ෂනා ස්තුතිවන්ත වෙන මතත් මේ ප්‍රශ්නය රට අවදාන කියන අපි ගැන. උත්තර දෙන්න පුට අපිට.
ඒක ඕන අපිට. මොන ස්තුති බොහොම ස්තුති වෙන දිනේක විවාදයක් ගන්න මේකට.
අර කථානායකතුමනි මං මේ මනෝ ගණේෂන් මැතිතුමාගේ ප්‍රශ්නෙට අවසාන පිළිතුරු දෙන්නම් මේ විපක්ෂ නායකතුමාට පළෙන් තැන දෙන්න ඕනනේ. මුතුමාගේ නායකයාගේ ප්‍රශ්නේ සම්බන්ධව නෑ කමන්නේ මම දෙන්නා ඒක පළවෙනියටම ඔබතුමා අහලා තියෙනවානේ මේ ලිඛිතවම අහපු එක ඔබතුමාගේ අද න්‍යාය පත්‍රයේ තියෙන කාණේට අපි පිළිතුරු දීලා ඉන්නවනේ ඔබතුමා අහන රසායනික පොහොර ආනයනය තහනම් කිරීමකින් රජයේ කොපමණ මුදලක් ඉතිරි කරගෙන ඇද්ද කියන එකට 2022/5/30 වන දින රජයේ මගින් රසායනික පොහොර ආනයනය තහනම් කරන ලදී ඊට පෙර වර්ෂවල රසායනික පොහොර සඳහා සහනාධාර ලබා දීමට රජයේ වසරකට රුපියල් බිලියන 35ක් පමණ වැය කරන ලදී 2021/22 මහකන්නයට හා 2022 යලකන්නයට රසායනික පොහොර සහනාධාර වෙනුවට කාබනික පොහොර සහනාධාර ලබා දීමට රජයේ වැය කළ මුදල රුපියල් බිලියන 23ක් පමණ වේ. ඊළඟට ඔබතුමා අහනවා ලෝක වෙළඳපොලේ රසායනික පොහොරවල මිල ගණන් මේ වන විට විශාල ලෙස අඩු වී ඇතයි වාර්තා වුවද එම වාසිය මෙරට ගොවීන්ට මේ දක්වා ඒ අයුරින්ම ලැබී නැත. එයට හේතුව කුමක්ද? පොහොර සම්බන්ධ නව ප්‍රතිපත්ති අනුව පොහොර ආනයනය සහ බෙදා හැරීමෙන් රජය සම්පූර්ණයෙන් ඉවත් වන්නේද? එසේ නම් ඊට හේතු මේ සම්බන්ධව කියන්න තියෙන්නේ දැනට ලෝක වෙළඳපොලේ රසායනික පොහොර මිලේ අඩුවීමක් ඇතිවෙමින් තිබෙනවා. ඒක සත්‍යයක්. නමුත් අපි රජයේ විදියට ගෙනාවු පොහොර තියෙන්නේ වැඩිමිලට ගෙනාවු පොහොර. ඒ වගේම පෞද්ගලික අංශයත් මේ වන විට තමයි අඩුමිලට පොහොර ලැබෙමින් පවතින්නේ. මීට පෙර තිබෙන්නේ ඒ බොහෝ දිනෙකගේ අතේ තියෙන අපි සොයා බැලුවා පෙර ආනයනය කරපු මිල බැලුවොත් රුපියල් 16000ක් 17000ක් විතර වෙන යූරියා තමයි 10000 බැගින් අපි ලබා දීම කරේ රජයේ ත්‍රිමුදල සහනාධාරයක් විදියට රජයේ මුදල් ලබා දීලා 10000ට තමයි කොයි ජනතාවට ලබා දීමට කටයුතු කරේ. දැන් ලෝක වෙළඳපොලේ මිල අඩුවීම සහ ඒ වගේම ඩොලරයේ අපේ ඩොලරයට සමානුපාතිකව රුපියල ශක්තිමත් වීමේ වාසිය විදියට මේන ඊළඟ පොහොර නැමේ ඉඳලා අපිට එන අඩුමිලට එන පොහොර නැමේ ඉඳලා අපි රුපියල් 9000ට පහලින් මිලකට පොහොර ලබා දෙන්න කටයුතු කරනවා. ඒක ලබන සතිය තුළම අපි මේ රටේ ජනතාවට ඒ වාසිය ලබා දෙන්න කටයුතු කරන බවත් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම බණ්ඩිපෝර අපිට ගෙනල්ලා තියෙන බණ්ඩිපෝර 19500ක් වෙනවා. අපි මේ බණ්ඩිපෝරත් රුපියල් 4500ක් අඩු කරලා රුපියල් 15000 බැගින් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මඩපෝර TSP පෝර මෙට්‍රික් ටන් 36000ක් අපි ගොවි ජනතාවට සියලුම දෙනාට සියලුම ගොවි ජනතාවට නොමිලේම මේ වන විටත් ලබා දීලා තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණ ප්‍රමාණය නොමිලේම ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ වතාවේ යලකන්නේ අවශ්‍ය පෝර වර්ග තුනම කන්න තුනකට පස්සේ තමයි මඩපෝර ටික දෙන්නේ. ඒ වගේම යූරියා නිසි මිල සාධාරණ මිලකට නිසි ප්‍රමාණය ලබා දෙනවා. වගේම බණ්ඩිපෝරයි මේ පෝර වර්ග තුනම අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අතිරේකව රජයේ මහා භාණ්ඩාගාරයේ වෙන්කරපු මුදලින් අයවැය ලේකණෙන් වෙන්කරපු මුදලින් රුපියල් 20000ක් හෙක්ටයාර් එකකටත් හෙක්ටයාර් දෙකක් වගා කරනවා නම් 40000ක විදියට වවුචර්පත් ලබා දීලා තියෙනවා. මේ දිනවලේ වවුචර්පත් නිකුත් කරනවා. තවත් විදියට ගත්තොත් මඩපෝර ටිකත් නොමිලේ මේ වවුචර් එක පාවිච්චි කරලා බණ්ඩිපෝර ටික ගත්තොත් අපි යෝජනා කරන්නේ බණ්ඩිපෝර වලට වඩා අවධානය යොමු කරන්න කියලා. ඒත් නොමිලේ සහ තව මුදලක් ඉතුරු වෙනවා යූරියා හෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ට කැමැත්ත අනුව කාබනික පොහොර හෝ මිලදී ගැනීමේ හැකියාව ඒ ගොවි ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම පොහොර විකිණීම ආනයනය කිරීම සම්පූර්ණ රජ ඉවත් වෙනවද කියලා අහන ප්‍රශ්නෙට පිළිතුර විදියට අපි සඳහන් කරන්නේ ලබන කන්නේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන යනවා මේ පොහොර සහනාධාරයේ කෙලින්ම ගොවියාගේ ගිණුමට දා. එතකොට ගොවි මහත්මයාට කැමැති තැනකින් එක්ක රජයේ පොහොර ගන්නත් පුළුවන්, කඩේට ගිහිල්ලා පොහොර ගන්නත් පුළුවන්, කාබනික පොහොර රසායනික පොහොර කියන කැමැති දේ ගන්න අවස්ථාව ලබා දෙන්න කියන එක පිළිබඳව තමයි දැනට සාකච්ඡා වෙමින් යන්නේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් ඕනම තැනකින් පෝර ගන්න පුළුවන්. හැබැයි අපි රජය සම්පූර්ණ මේකෙන් අයින් වෙන්නේ නැහැ. මොකද එහෙම අයින් වුණු ගමන් පෞද්ගලික අංශයේ හිතු මතයට මේ පෝර මිල වැඩි කරන නිසාවෙන් අපි රාජ්‍යාංශයත් පෝර ඇනුම් කරනවා. දැනටමත් මෙට්‍රික් ටන් 25000ක පෝර මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පත් නිකුත් කළ තියෙනවා. අපේ පොහොර සමාගම් දෙක කමර්ෂල් පොහොර සමාගමත් ලක්පොහොර සමාගමත් අපි ඒ රජය මගින් මිලදී ගන්නවා. වගේම තරඟකාරී මිලට තමයි අපි පොහොර විකුණන්නේ. එතකොට පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරී මිලට පොහොර විකිණීම තුළ මේ වාසිය අපේ ගොවි ජනතාවට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාත් නිරන්තරයෙන්ම කියන්නේ මේ වී ගොවින්ට අමතරව තේ සහ අනිකුත් භෝග වගාවන් සඳහාත් පෝර ලබා දෙන්න කියලා අපි ඒ අයටත් මේ එන පෝර නැමත් එක්ක ඒ අයගේ ඒ ප්‍රශ්නේ විසඳීමටත් අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම දැනටමත් අපේ කමර්ෂල් පොහොර සමාගමත් ලක් පොහොර සමාගමත් දෙකම මිශ්‍ර පොහොර සියල්ලම සකස් කළ තියෙනවා. මීට පෙර පැවති මිලට වඩා භාගයකටත් අඩුවෙන් ලබා දෙන තේවලටත් රබර් වලට පොල් වලට අලවලට එලවලු වලට කෙසෙල් වලට වෙන වෙනම පොහොර අපි සකස් කළ තියෙනවා. ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ඉල්ලනවා අපි නොමිලේම ප්‍රවාහනය කළා. අර වෙලෙන්දට දෙන වට්ටමත් ඒ තේ ගොවියට හෝ අනිත් ගොවීන්ට ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්න කුරුඳු ගොවියටත් ඒ සහනෙම ලබා දෙන මම මේ වීරක්කොඩි චන්දි වීරක්කොඩි අමාත්‍යතුමාටත් කියන්නේ ගෙදරටම ගෙන්නලා වත්තරම ගෙන්නලා දෙන්නම් ටිකක් ඕඩර් එක බාර දුන්නොත්. ඒ නිසා අපිට ඕන මේ මිල පාලනය කළ සාධාරණ මිලක් මේ ගොවි ජනතාවට ලබා දෙන්න. ඒ වගේම මනෝ ගණේෂන් මැතිතුමා කියපු කාරණය සම්බන්ධව ජනාධිපතිතුමා රජය පාඩු ගන්නෙත් නැතුව පෞද්ගලික අංශයට අනිසිලාභයක් ගන්න බැරි විදියට අපි ක්‍රියාත්මක වෙන්න. මීට පස්සේ අපි ආණ්ඩුව නඩත්තු කරන ආයතන තියාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒව වඩා ඵලදායි විදියට පාඩුත් නොවී ජනතාවට සේවයක් කරන ආයතන බවට පත් කරන්න අපි අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මනෝ ගණේෂන් මැතිතුමා ඉදම් සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා. ඔව් අගමැතිතුමා.
ගරු අමැතිතුමා, කණංක ගෝජන සේවා මධ්‍යස්ථානයේ චීනෙන් ලැබුණු නොබිලේ ලැබුණු තෙල් ටික තවම ගියේ නැහැ ප්‍රවාහන වියදම් ගෙවීමට දෙපාර්තමේන්තුවේ මුදල් නැති නිසා.
නෑ මම පිළිගන්න ගරු කථානායකතුමනි. නෑ ගරු කථානායකතුමනි මම පිළිගන්න සමහර තැන්වල මේ අඩුපාඩුව සිද්ධ වෙලා තියෙනවා. හැබැයි 100%ක් නෑ. අපිට තෙල් ලබා දීමේ අපි ගිය වතාවේ පොහොර සානාධාරය වෙනුවෙන් රුපියල් 20000 බැගින් 40000ක් වෙනම දුන්නා කාමණික පොහොර වලට. ඊට අමතරව රුපියල් 10000 ගානේ වවුචර්පත් අපි ලබා දුන්නා. ඊටත් අමතරව වවුචර්පත් නෙමෙයි ගිනුමටම යවුවා. රුපියල් 10000 බැගින් හෙක්ටයර් එකකට 20000ක් විශාල මුදලක් යවුවා. ඒ ඔක්කොම අපි මේ වෙනකොට ගිහිල්ලා දෙනවා. ඒ වගේම ඊට අමතරව ඉන්ධන සහනාධාරයක් ලබා දුන්නා. හැබැයි මේ වයිදේ එක වැරද්දක් වෙලා තිනවා. ගොවි මහත්වරුත් නිවැරදි තොරතුරු ලබා දීලා නැහැ සමහරේ. අනිත් එක තමයි අපේ නිලධාරින්ගෙත් අඩුපාඩු වෙලා තිනවා. මේ නිලධාරිත් සමහර අය දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙච්ච කණ්ඩායම්. දැන්වත් අපි දන්නවා මේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගේ අමාත්‍යාංශය යටතේ වුණත් මම පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව සොයා බලන හිතාමතාම රජයේ අපකීර්තියට පත් කිරීම සඳහා මේ අපි දෙන සහනාධාර ඒ ආකාරයෙන්ම ජනතාවට ලබා දෙන නොදෙන නිලධාරින් ඉන්නවා විවිධ මට්ටම්වල. මේ අය පිළිබඳව අපි සොයා බලන දැන්ටමත් අපි එහෙම කීප දෙනෙක්ම අවශ්‍ය විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉදිරියේදීත් අපි ගන්නවා රජයේ මොන හොඳ පරමාර්ථයෙන් මේවා ක්‍රියාත්මක කරන්න ගියත් ඒවා ජනතාවට ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ සඳහා ඔබතුමාලාගෙනුත් අපි ආරාධනා කරනවා සියලු දෙනා මේ පිළිබඳව සොයා බලලා අපිට ඉදිරිපත් කරන්න වගේ තැන් පිළිබඳව අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම
ගොවිසුටි ඔබන්තිතුමා මොකක්ද ඔබතුමාගේ ප්‍රශ්න?
ගරු අමුතුමනි, කාරණා දෙකක්. එකක් තමයි 2021 මහ කන්නේ ඔබතුමාලා අඳුරගත්ත ගොවියන්ට වන්දි විදියට රුපියල් බිලියන 41ක් හෝ 46ක් මට ආසන්නදී මතක විදියට අඳුරගෙන තිබුණා. ඒතොර ඔබතුමාලා ඒ ගොවි වන්දි ගෙවන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද කියන එක පළවෙනි කාරණේ. දෙවෙනි එක, ඒ වෙලාවේ මේ කාබරනික පොහොර ව්‍යාපෘති රජයේ ආයතනත් කරා. මම දන්නවා LRC එකත් පොහොර ඇදුවා. ඒගොල්ලෝ මෙට්‍රික් ටොන් 3000ක් ගරු කථානායකතුමනි හදලා දැන් ඒ ටික කරගන්න දෙයක් නැතුව ඉන්නවා. අඩුම ගානේ ඔබතුමාලා ඒක මිලදීගෙන හරි නිකන් හරි අරගෙන මේක දිරලා යන්න නැතුව අඩුම ගානේ ගොවීන්ට යම් කිසිකට බෙදා දෙන වැඩපිළිවෙලක්වත් ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
දැන් මේ ප්‍රශ්නෙට බොහෝ කාලයක් ගත වුණා.
කථානායකතුමනි ඒ තියෙන පොහොර සම්බන්ධව කුඩා තේවත් සම්වර්ධන අධිකාරියට ඔබතුමාලා තොරතුරු දෙන්න එතුමාලා ඒවා මිලදී ගන්න සූදානමින් ඉන්නවා. ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. වන්දි සම්බන්ධව මම කෘෂිකර්ම මාත්‍යවරයා විදියට පත් වුණාට පස්සේ මම හොයලා බැලුවා වන්දි සඳහා කිසිම මුදලක් වෙන් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපිට ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. දැනට අපි සහන ලබා දීමේ වැඩපිළිවෙල මේ රජයේ මගින් ලබා දීමේ කටයුත්ත තමයි සිදු කරන්නේ. මම මේක අහලා ඉවර වෙනාම උත්තරේ දීලා ඉවරුනාම ලේසි වෙයි. දැන් මනෝගණේෂන් මැතිතුමා අහ ප්‍රශ්නෙට අගමැතිතුමා ඔව් කිව්වා මටත් කිව්වා. ඒ අනුව මම පක්ෂ නායකයන් සියලුම දෙනාට ලිඛිතවම ආරාධනා කරා මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා. මම ලිඛිතව සෑම පක්ෂයකම නායකයන්ට ලියලා දැම්මා ලිපියක් යවුවා ආරාධනා කරා මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා. ඊට අතිරේකව ජනාධිපතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාටම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 225ක් බාරගෙන මේ අඩුපාඩු පිළිබඳව සොයා බලන්න ඒ වගේම සහන දෙන වැඩ පිළිවෙල වලට සම්බන්ධ වෙන්න ඒ සියලු කටයුතු අධීක්ෂණය කරන්න කියලා. නමුත් අවාසනාවට මේ දේශපාලනය මං හිතන්නේ අරස් වෙලා වෙන්න ඕනේ ඒ අය ඒවට සම්බන්ධ වුණේ නැහැ. අද එහෙම සම්බන්ධ වුණා නම් ඔය ඔබතුමාලගේ ප්‍රශ්න විසඳ ගන්න හරි පහසු වෙනවා. දැන් බොහෝ ඉඩම්වල වගා නොකරපු ඉඩම්වල පෞගිය වෙලාවල වගා කරා. ඒක වී වගායම අරගෙන බැලුවොත් ඉතිහාසයේ අවුරුදු ගානකට පස්සේ වැඩිම යල් කන්නේ වගා කරේ ගිය යල් කන්. එතකොට ගිය මාස් කන්නේ ඒත් ඒ වගේ විශාල ප්‍රමාණයක වෙනදාට වැඩිය වගා කරා. පුරන් කුඹුරු වගා කරන්න
ගත්තා.
මුඩු ඉඩම් වගා කරන්න ගත්තා. ඉතින් තමුන්නාන්සේලා දැන් හරි ඇවිල්ලා දැන් හරි දේශපාලනේ ඡන්ද වේලාවකට වෙන් කරගමු මේ 225 මේ වගකීම් ටික බාර ගන්න අඩුපාඩු තියෙන තැන පෙන්නලා දෙන්න සොයල බලන්න අපි උදව් කරන්න අපි අපිට අපි අපි අපේ වැරදි නම් අපිට පෙන්නලා දෙන්න මේ හැමදේනම එකතු වුණොත් මේ අහිංසක මිනිසුන්ට මේ සහන ලබා දෙන්න පුළුවන් ඒ සඳහා දැන් හරි එකතු වෙලා කටයුතු කරන්න එතකොට ජනාධිපතිතුමා සම්පූර්ණ බලය ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නේ
ඔව් විශ්වාසයි මේ ප්‍රශ්නෙට දැන් වැඩි කාලයක් ගත වුණා ගරු මන්ත්‍රීතුමාලා විපක්ෂ නායකතුමා ඉක්මනට කියන්න
කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අහන්න කැමති දැන් ඔබතුමා කිව්වා ඔක්කොම බෙදා හැරියා ඔක්කොම ලැබෙනවා නොමිලේ දුන්නා යනාදි වශයෙන් ඔබතුමා දන්නවා මේ රටට අසූචි පෝර ගෙන්නුවා අසූචි පෝර නැවේ පෝරවලට ගෙවලා 6.9 million US dollars 2.5 billion rupees ශ්‍රී ලංකන් රුපීස් ඒක පිළිබඳ ඔඩිට් වාර්තාව ඔබතුමන්ලා මේ සභාවට ලබා දෙන්නෙත් නැහැ ඒ පෝරත් නැහැ සල්ලිත් නැහැ ඒ ගැරන්ටි එක ඉන්කෑෂ් කරෙත් නැහැ ඔබතුමා පොඩ්ඩක් කියන්න මේ මේ මොකද මේ උනේ දැන් පෝර ගැන කතා කරන්නේ
කේ මැතිතුමාවකට
මේ අසූචි පෝර වලට මොකද උනේ
මේක ඇහුවනන්නේ වට හොඳයි
මේ මම අහන්න කැමති කවුද මේවා ඉන්කෑෂ් කරේ කැමතිද
මේ පාර්ලිමේන්තුවේ මේ ගැන මං හිතන්නේ ඔබතුමා කීවතාවක් සියවතාවක් විතර ඔබතුමත් කතා කරන්න ඇති ඒ වගේම මේ හැමෝම කතා කරන්නේ නැති මේ අසූචි පෝර කිය කිය කියන මේ අසූචි සම්බන්ධ මේ කතාව එච්චර ඔබතුමා විපක්ෂ නායකයෙක් විදියට මං හිතන්නේ මීට වඩා වගකීමකින් කතා කරන්න සුදුසුයි කියලා මං හිතනවා මොකද ඔබතුමාලත් මේ චීනෙන්නේ මේක ගේන්නේ ඉතින් මේ අසූචි ගේනවයි කියලා චීනෙන් අසූචි මේ රටට ගේනවයි කියන එක සුදුසු වෙන්නේ නැහැ ඔබතුමාලා වගකිය යුතු විපක්ෂ නායකවරයෙක් විදියට රටක් එහෙම අමනාප කරගන්න කැමති වෙන්නේ සූදානම් වෙන්න එපා මොකද මට චීන නිලධාරීන් හම්බුන වෙලාවේ තානාපති කාර්යාලයත් කිව්වේ අපි අසූචි පෝර රටවල් වලට යවන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් ඒ පෝර සම්බන්ධව ගැටලුවක් තිබුණා ඒ පෝර ගේන්න මම කෘෂිකර්ම ඇමති වෙන්නට පෙර තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඇනුමක් කළා තිබුණා ඒ වගේම මුදල් ගෙවීමකුත් කළා තිබුණා ඒ පෝර ආවෙත් නැහැ සම්බන්ධ ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපි මේ පිළිබඳව සාකච්ඡාත් පැවැත්වුවා මේ පෝර වෙනුවට රසායනික පෝර මෙහාට ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ඒකත් සාර්ථක නොවන තැන ඒ සාකච්ඡා ඊළඟට දැන් අපේ විදේශ කටයුතු අමාත්‍යතුමත් මැදිහත් වෙලා මේ රටවල් අතර ගැටුමක් ඇති කරගන්නෙත් නැතුව සුහදව මේ තත්ත්වේ බේර ගැනීම සඳහා දැන් කමිටුවක් පත් කරගෙන ඒක කටයුතු කරගෙන
යනවා.
විගණන වාර්තා තියෙනවා අපි
විපක්ෂ නායකයෝ ප්‍රශ්න වෙනම ගන්න ඔය ප්‍රශ්නේ. ඉක්මනට කියලා ඉවර කරන්න ඕ.
නැදේ. මම ඔබතුමාට කියන්න කැමති අසූචි පෝර කියන වචනය ඔබතුමත් දන්නව ගොවි ජනතාව කියන්නේ.
හරි.
මේ රටේ ගොවි ජනතාව අනිතක නැනෝ නයිට්‍රජන් පෝර වාර්තාව. ඇයි ඒක හංගගෙන ඉන්නේ? මේවා මේ රටවල් එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. මේක චීනයේද ඉන්දියාවේද ජපානයේද ඇමරිකාවේද ඒවන් ගැන නෙමෙයි ප්‍රශ්නේ. මේ ගෙනාපු පොහොරවල ගුණාත්මක භාවයේ ප්‍රශ්නේ.
බොහොම ඉස්සරදී චීනය
සහ මුදල් ගෙවලා පෝරත් නෑ මුදලුත් නෑ මොනවත් නෑ.
ඒක වෙන විවාදයක් ගන්න. මම කියන්නේ අද අපි කවුරුත් අගය කරන්න ඕනේ චීනය අපිට දුන්නා මේ තෙල් නොමිලි ගොවි ජනතාවට. ඉක්මනි
කතාව මිලියන 2500ක් ගෙවලා අපේ සල්ලි පෝරත් නෑ සල්ලිත් නෑ මේකට වැඩිකාරී
වෙනම දිනයක් කිව්වා දෙයක්
නෑ ඩිබේට් ඕනේ සල්ලි ගෙවුවටම සල්ලි මිලියන 2500ක් ගෙවලා පෝරත් නෑ සල්ලිත් නෑ ඔබතුමා අපේ අමරී මැතිතුමා ඒ කාලේ කිව්වා ඒ වැඩි කරපුවනේ දඩුවම් කරනවා කියලා මගේ ෆෝන් එකේ කතාව තියෙනවා ෆෝන් නම්බර් දාලා පෙන්නන්න පුළුවන් දැන් අවුරුද්දක් කෙනවා ඔඩිට් වාර්තාවකුත් නැහැ ඔඩිට්
දැන් මේ ප්‍රශ්නෙට පැයකට කිට්ටු කාලයක් ගත වුණා චන්දිමීර රක්කොඩි මැද්ද මන්ත්‍රීතුමා ඔතන එක නතර කරමුද අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න ඔව් කියන්න ඉක්මනට කියන්න
මයි මෙතුමා අපි අමරවීර ඇමතුමා මේකට අදාළ නැහැ. නමුත් ගරු කතානායකතුමනි මේ සම්බන්ධව 5 මිලියන් බැංක ගරන්ටි එකක් දීලා තිබුණා. දැන් නැව ආවේ නැති වුණාම මේ චීනයට අපේ විරුද්ධත්වෙකුත් නැහැ, ඉන්දියාවට විරුද්ධත්වෙකුත් නැහැ. හැබැයි මේක කොමර්ෂල් ට්‍රාන්සැක්ෂන් එකක්. නැව ආපහු ආවේ නැති වුණාම පර්ෆෝම් කරේ නැති වුණාම ඇයි 5 මිලියන් පර්ෆෝමන්ස් බොන්ඩ් එක එන්කෑෂ් කරේ නැත්තේ? මේ සම්බන්ධව යම් දූෂණයක් යටි ගනුදෙනුවක් තියරින්ද තමයි රජය ඒක කරේ නැත්තේ. ඇයි ඒ වට උත්තර දෙන්නේ? ඔබතුමාගේ සම්බන්ධයක් නැහැ. සම්බන්ධ උදවිය ඇයි අදටත් එලි කරන්නේ නැත්තේ? මෙන්න මේක තමයි අපි ගමට ගියාම මිනිස්සු අහන්නේ.
බොහොම ඉස්සදී එමෙතුමා උත්තර දෙනවද?
මට
මේක ඉවරයක් නැහනේ මන්තුමා.
ගරු කතානායකතුමා අවසාන වශයෙන් මේ පෝර සම්බන්ධව කියන්නේ මේ සම්බන්ධව මම කලින් කිව්වාගේ මේ මම එන්නට පෙර සිදුවෙච්ච දේවල් උනත් මේ සම්බන්ධව දැන් පරීක්ෂණ කීපයක් යනවා. කමිටු කීපයක් රැස් වෙලා කටයුතු කරගෙන යන. ඒ පිළිබඳව සම්පූර්ණ මේ පාර්ලිමේන්තුව අපි දැනුවත් කරනවා. මේ චීන පෝර නැව සම්බන්ධව අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරගෙන යන විදේශ අමාත්‍යතුමා ඒ පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමක් කරයි. අපි නිරන්තරයෙන් මේ හොද මඩේ දාන්න ඕනේ නැහැ. ඒ වගේම නැනෝ පෝර සම්බන්ධව දැන් ඒකට සම්බන්ධවත් CID එකේ පරීක්ෂණයක් තියෙනවා. අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් තියෙනවා. මේ සම්බන්ධව ඒ තියෙන වාර්තා අරගෙන විගණන වාර්තා කොහොමදත් වාර්තා කරන්නේ කෝප් එකට වාර්තා කරා. එතෙන්දී ඒවා විමසා බලන්න පුළුවන්. අපිට ලැබෙන වාර්තා මට ලැබෙන වාර්තා සියල්ලම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපිට රහසක් රැක ගන්න ඕන කමකුත් නැහැ. කවුරු හරි වැරද්දක් කළා තියෙනවා නම් ඒ වැරද්දෙන් බේරෙන්න අපිට දෙන්නෙත් නැහැ. දඬුවම් ලබා දෙන්න තියෙනවා නම් ඒ අයට දඬුවම් අනිවාර්යයෙන්ම ලැබේ.
බොහොම ස්තුතියි. ඔය එමෙතුමා වැලි කර්මාන්ත එමෙතුමාට
කරු කතානායකතුමනි සභාගත කරනවා වතු යටිතල පහසුකම් මන්ත්‍රීන් තොරතුරු කීපයක් දැන් ලබා දුන්නා. ඒ සම්බන්ධ තොරතුරු ටිකම සභාගත කරනවා.
බොහොම ස්තුතියි.